හොඳයි සාදු. 2023 වසරේ 10 මාසේ 1 භාවනා වැඩසටහන අප ඉදිරිපිට සිටින පින්නතුන් ඒ වගේම ලෝ පුරා සිටින අන්තර්ජාලය හා සම්බන්ධ වෙන පින්නතුන් සියලු දෙනාම සිහිපත් කරගෙන අපි තවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරෙන විදියට සිංහලෙන් දේශනා කරන ස්වාමීන් වහන්සේ. පොතට අනුවම මට දේශනා කිරීමට අවශ්‍ය නැත්තේ මම පොත හිතට ගත්ත නිසා, පොත හිතේ තියෙන නිසා ධර්ම ජීවය ධර්ම ජීවනය මා තුළ ඇති නිසා, ඒ නිසා මටම ආවේනික වූ මගේම භාෂාවකින් මගේම විදියකට ඒක මට දේශනා කිරීමේ හැකියාව ලබා ගත්ත නිසා. ඒක අනිත් අයට නැති අයට තියෙන්නේ පොතට අනුවම දේශනා කරන්නයි තියෙන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ තාම පොත හිතට අරගෙන නැති නිසා. ධර්ම ජීවය බවට පත් වුණාට පස්සේ තමා තුළ ධර්මයේ තියෙනවා. ඊට පස්සේ වෙන තුනේ ලෝකේ පහළ නොවු අලුත්ම ධර්ම කරුණු වලින් දේශනා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අවබෝධයේ සමග ඒක මට විතරක් නෙමෙයි ලෝකයේ යම් දවසක යම් කෙනෙක් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවද ඒ ඕනම කෙනෙකුට ඒ වරප්‍රසාදය ඒ හැකියාව ලැබෙනවා. පංච උපාදානස්කන්ධය දුරු කිරීමත් නිර්වාණ ධර්මය අරමුණු කිරීමත් යමකට සිදු කළ හැකි නම් ඒ මොහොතේම ඒ සත්‍ය අවබෝධය සිද්ධ කරනවා. මේ විමුක්ති සංඥාව, මේ නිරෝධ සංඥාව, එහෙම නැත්තම් චේතෝ විමුක්තිය සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ පවතින විදිය බුදුහාමුදුරුවෝ දේශනා කළා. මහණෙනි, ඒ පවතින්නේ අකාලිකවයි කියලා දේශනා කළා. ඉතින් අකාලික කියන දෙයට වැරදි නිර්වචන දීලා මුලා වෙච්ච එකට බුදුරජාණන් වහන්සේ පලි නෑ. ඒක මිනිස්සු කරගත්ත වැඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මාස හොයාගත්ත ධර්මය ලෝකයේ තුල නැත, ලෝකෝත්තරවම පිහිටා ඇත කියලා දේශනා කළා. ඒ ලෝකෝත්තර කියන දෙයට වැරදි නිර්වචන ලබා දීලා පැටලිච්ච එකට බුදුරජාණන් වහන්සේ පලි නෑ, ධර්මයේ පලි නෑ. ඒක මිනිසුන්ම සිද්ධ කරගත්ත වරදක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා සොයාගත් ධර්මයේ ඉන්ද්‍රිය විෂය ඉක්මවා පවතින්නක් කියලා. ඉන්ද්‍රිය විෂය ඉක්මවීම කියන එක ඒක දැනුමක් කරගෙන සංකල්පයක් කරගෙන ඉන්ද්‍රිය විෂය තුලම එක එක තර්කවාද විවාද මනස්ගතවල හිටියට බුදුරජාණන් වහන්සේ පලි නෑ, ධර්මයේ පලි නෑ, දේශකයා පලි නෑ. ඒක තමන්ගේම දෝෂයක්, තමන්ගේම වරදක්. මාගේ සැබෑ ශ්‍රාවකයා රය දහවල ඉක්මවා ඇත දේශනා කළා. ඉතින් රය දහවල ඉක්ම වූ ස්වභාවය හඳුනා ගන්න බැරි එකට, අවබෝධ කර ගන්න බැරි එකට, වටහා ගන්න බැරි එකට බුදුරජාණන් වහන්සේවත් ධර්මයවත් දේශකයාවත් පලිනය. ඒක මිනිස්යාගේ තියෙන ඥානමය දුර්වලතාවයක්. රහතුන් වැඩ සිටින්නේ කොහෙද කියලා ඇහුවාම පහනක් නිවි ගියාම ඒ දැල්ල යම් තැනක පිහිටයිද අන්නෙහි රහතුන් වැඩ ඇති කියලා පෙන්වුවා. ඒ මග සොයාගන්න බැරි එකට බුදුරජාණන් වහන්සේ පලිනේ, ධර්මයේ පලිනේ, දේශකයාණන් පලිනේ. ඒක තමන්ගේම ඥානයේ දෝෂයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ත්‍රිවේදනාවෝ ඉක්මවනවද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියලා. වැඩි දෙයක් නෙමේ, හරි කෙටියෙන් සරලව සංක්ෂිප්ත වශයෙන්ම දේශනා කළා සුඛ දුක්ඛ උපේක්ෂා ත්‍රිවේදනාව. යමෙක් ඉක්මවනවද අන්න එයා මුළු බුද්ධ ශාසනයම කියවපු කෙනෙක්, දැනගත්ත කෙනෙක්, අවබෝධ කරගත්ත කෙනෙක්. නිකම් බොරුවට නොදැන අර්ථ සිද්ධි නොදැන කටපාඩමින් කතා කරන්න උවමනාවක් නැහැ. මේ ත්‍රිවේදනාව ඉක්මවා ගන්න පුළුවන් නම් එයා මුළු බුද්ධ ශාසනයම අවබෝධ කරගෙන සම්පූර්ණ කරනවා කියලා දේශනා කරා. ඉතින් පින්නතුනි, ත්‍රිවේදනාවන් වල ඇලි ඇලි ගැටි ගැටි මෝහයෙන් පැටලි පැටලි ඉන්න එකට පුතඥ සත්වයා බුදුරජාණන් වහන්සේ පලිනෑ, එකට ධර්මය පලිනෑ, දේශකයා පලිනෑ. ඒක තමන්ගේමයි දෝෂය. කොහොමද ධර්ම අවබෝධය කරගන්න තියෙන්නේ, කොහොමද මගඵල නිවන් අවබෝධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කෙනෙක් කල්යාණ මිත්‍රත්වයකින් උපදෙස් ගන්නවා නම් කල්යාණ පුතඥයෙක් කියලා එහෙම මෙතන සඳහන් කරන්නේ නැහැ. කල්යාණ පුතඥයාට කියන්න පුළුවන් පොත විතරයි. ඔය පොත් කටපාඩම් කරගත්ත හාමුදුරුවරු ටික කල්යාණ මිත්‍රයෝ නෙමේ, කල්යාණ පුතඥයෝ. ඒගොල්ලන්ට ඒ පොත්වල තියෙන දේවල් නැවත නැවත වමාරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාවය නැහැ. තේයන්ට සදාකාලික නැහැ කියලා අපි කියන්නේ. හරියට ධර්මයට අහුම්කම් දුන්නොත්, හරියට ධර්මයේ මෙනෙහි කළොත්, හරියට ධම්මානුධම්ම ප්‍රතිපත්ති පුරා ගත්තොත්, හරියට ධර්මය සම්මර්ෂණය කළොත් ඒයන්ට සද්ධර්ම අවබෝධය මේ මොහොතේ වුණත් කරගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕන, කල්‍යාණ මිත්‍ර ඇසුරක සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ දෙක නම් ගොඩාක් දෙනෙක් අතරින් අප අතර ඉන්න අයගෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒ අතරින් ටිකයි සිද්ධ වෙන්නේ අර යෝනිසෝ මනසිකාරය කියන එක. ධර්මයේ ගලපා බැලීම, හකුලවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම, ගැඹුරින් ගැඹුරටම ඒ ධර්ම කාරණා පිළිබඳව අර්ථ සිද්ධි සොයා බැලීම කියන එක අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අඩු පිරිස ඉන්නෝ, අන්නේ පිරිස ඊළඟට පින්නතුනේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කරුණුකාරණා දැනගන්නෝ, කරුණුකාරණාවල සිත පිහිටවනවා. අන්න එවිට පින්නතුනේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පූර්ණේ වෙනවා. මේන්න මේ හතර පූර්ණේ වෙන කෙනා මගඵල නිවන් සාක්ෂාත් කරගන්නවා. මනස සැහැල්ලු කරගන්නවා, නිවා ගන්නවා. ක්‍රමානුකූලව මේ නිවනට අවශ්‍ය කරන පාරමී ධර්මත් නිර්වාණ පූර්ණයත් සිද්ධ වෙනවා පින්නතුනේ. ඉතින් එහෙමනම් ධර්මය අපිට හැම තැනම තියෙනවා. මිනිස්යාගේ දුර්වලතාවය, මිනිස්යා තුළ පවතින කාර්ය බහුලත්වය, මිනිස්යා තුළ තියෙන භෞතිකවාදීත්වයට තියෙන ඇලීම නිවනට බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ඇලීම කියන එකෙන් අදහස් කරන්න පින්නතුනේ උතුම් දෙයක්. ඒ ඇලීම කියන එකේදී ඒක ද්වේෂ සහගතව ඇලුනත්, ඒක මෝහ සහගතව ඇලුනත්, ඒක වෙනත් ආකාරයක ඇලුනත්, අපි තවත් මාන්නයෙන් ඇලුන කියලා කියමු, උද්දච්ච කමෙන් ඇලුන කියමු, මොන විදියට ඇලුනත් ඒ ඇලීම කියන්නේ සංඥාවේ ඇලීම, සංකාරයේ ඇලීම, විඥානයේ ඇලීම, නාම රූපවල ඇලීම, සලායතනවල ඇලීම. මෙන්න මේක මේ ආකාරයෙන් තේරුම් නොගත් ත්‍රිපිටකය කියවන ගොඩාක් දෙනෙක් ඇලීම කියලා හිතන්නේ අර ප්‍රියයි මනාපයි කාන්තයි සුන්දරයි ලස්සනයි කියන එකට විතරයි කියලා හිතනවා. එනිසා මන් ත්‍රිපිටකය පුරාම බලාගෙන යද්දි මේ ආකාරයෙන් තමයි මේක විග්‍රහ වෙන්නේ. කලාතුරකින් තමයි අර දෙපැත්තම තුන් පැත්තම හතර පැත්තම විග්‍රහ කළා නොඇලෙන්න කියන එක තියෙන්නේ. නමුත් මේ ඇලීම කියන වචනය ප්‍රමාණවත් සියල්ල හඳුනා ගන්න කෙනාට හඳුනා ගන්න. නමුත් ඒකට දාගත්ත නිර්වචනය නිසා තමයි ඇලීම දුරු කරන්න ගැටීම ප්‍රගුණ කරන සමාජයක් නිර්මාණය වුණේ. එනිසා ඇලීම ප්‍රගුණ නොඇලීම ප්‍රගුණ කරන්න ගියාම දන්නේ නැතුව එයා ජීවිතේ ගැටීම ප්‍රගුණ කළා. එබැවින් අපි මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව ඒ ඇලීම කියලා කියන්නේ කුමන ආකාරයකින් රූපේ ඇලුනත් කුමන ආකාරයකින් වේදනාවේ ඇලුනත් කුමන ආකාරයකින් සංඥාවේ ඇලුනත් කුමන ආකාරයෙන් සංකාරයේ ඇලුනත් කුමන ආකාරයකින් විඥානේ ඇලුනත් ඒක ඇලීමෙන් වෙන්න පුළුවන් ගැටීමෙන් වෙන්න පුළුවන් ප්‍රියයි කියලා වෙන්න පුළුවන් අප්‍රියයි කියලා වෙන්න පුළුවන් මොනයම් හෝ වේදනාත්‍රයක වෙන්න පුළුවන් මිශ්‍ර වේදනාවල වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයක සංඥාව වෙන්න පුළුවන් අපේ මේ ආධ්‍යාත්මයේ ඇලීම කියන එක හට ගන්නවා නම් ආන්න ඒක ප්‍රහාණය කරන්නයි කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඇයි එහෙම ප්‍රහාණය කරන්න කියන්නේ? ඒ ඔක්කොම පින්නතුනි මනෝමය. මනසින් හදාගත්ත දේවල්. මනෝමය දේවල් මනෝමය. තේරුණා නේද පින්නතුනි? මොන ඇලීමක් වුණත් ඒව මනෝමය ස්වභාවික නැහෙනේ. එහෙමනම් ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ සිහිය පාදගත්තා නොඇලීමෙන් ලෝකය දකින්න. නොඇලීමෙන් ලෝකය සවන් දෙන්න. නොඇලීමෙන් ආග්‍රහණය කරන්න. නොඇලීමෙන් දිවේ රස බලන්න. නොඇලීමෙන් ස්පර්ශ ලබන්න. නොඇලීමෙන් සිතන්න. නොඇලීමේ ජීවිතය ධම්ම ජීවිනෝ. ඇලීමේ ජීවිතයේ අධාර්මික ජීවය. අධාර්මික ජීවිතය කියන්නේ ඇලීමෙන් ජීවත් වීම. ඉතින් ගොඩාක් දෙනෙක් හිතනවා නොඇලීම කියන්නේ ප්‍රතික්ෂේපය කියලා. නොඇලීම කියන්නේ පරිහරණය නොකිරීම කියලා. නොඇලීම කියන්නේ ආසා නොකිරීම කියලා හිතාගෙන ඉන්නවා. පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගමන් මග අන්තවා ගමන් මගකුත් නෙමේ අනන්තවා ගමන් මගකුත් නෙමේ. බුදුරජාණන් වහන්සේගේ ගමන් මග ශූන්‍යවාදයකුත් නෙමේ. ශූන්‍යය කියන තැනක පිහිටන එකක් නෙමේ බුදුහාමුදුරන්ගේ ගමන් මග. ශූන්‍යතාවයක් නොවේ. මේ ලෝකයේ කොතනක හරි අරගෙන ගිහිල්ලා ආකල්පයක සංකල්පයක දෘෂ්ටියක හිර කරපු ධහමක් නෙමෙයි. ඒ සියල්ලගෙන්ම නිදහස් කරපු ධහමක්. ආන්නේ ධහම තුලයි අපි පිහිටන්න ඕන. පින්නතුන් සියලු දෙනාම මේ මොහොතේම ඒ කියන ලද ධර්මකාරණානුව ඒ නොවලනු තැන සිත පිහිටවා ගන්න. තමන් මෙතෙක් දේශනා කරන ලද ධර්මයට ගැළපෙන ආකාරයකට සැරසීද ඔබ වාසය කරන්නේ? ඔබෙන්ම අසා දැනගන්න, බලාගන්න, ඔබ තුළම පරේක්ෂණය කරන්න. ධර්මය කියන්නේ පින්නතුනි වස්ත්‍රයක් නම් ඒ වස්ත්‍රය ඇඳගෙන අපි සැරසෙන්න ඕන. වස්ත්‍රයෙන් භාගයක් ඇඳලා හරියන්නේ නැහැ, සම්පූර්ණ වස්ත්‍රයම ඇඳගන්න ඕන. අන්නේ වස්ත්‍රයෙන් සැරසෙන්න ඕන ධර්මයේ නැමැති වස්ත්‍රය. සම්පූර්ණයෙන්ම ධර්මයට ගැළපෙන්න ඕන. ඔබේ මේ මොහොතේ පැවැත්ම සම්පූර්ණයෙන්ම ධර්මයට ගැළපී පවතිනවාද? ගලපා ගන්න පින්නතුනේ. සංඥාවෙන් අල්ලන්න බැරි දෙයක් සංඥා නිරෝධය. විඥාණයෙන් අල්ලන්න බැරි දෙයක් විඥාන නිරෝධය. නාම රූප වලින් අල්ලන්න බැරි දෙයක් නාම රූප නිරෝධය. සදායතන වලින් අල්ලන්න බැරි දෙයක් සදායතන නිරෝධය. සංඛාර වලින් අල්ලන්න බැරි දෙයක් සංඛාර නිරෝධය. එනිසාවෙන් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන අය ලෝකේ දුර්ලභයි. අවබෝධ කරන අය දුර්ලභයි. වටහා ගන්න අය දුර්ලභයි.
මිනිසා සතුව ඇති දත්ත සියල්ල දුක අත්දැකීමට මිස නිර්වාණය හෝ විමුක්තිය අත්දැකීමට නොවේ.
එහෙමනම් අපි ළඟ තියෙන දත්ත වලින් අල්ලල වැඩක් නැහැ කියන පණිවිඩයයි
එතනින් කියවෙන්නේ. මිනිසා සතුව ඇති දත්ත සියල්ල දුක අත්දැකීමට මිස නිර්වාණය හෝ සත්‍ය අත්දැකීමට නොවේ.
එහෙමනම් තමන්ගේ ළඟ තියෙන දත්ත සියල්ලගේම තියෙන නිස්කාරණ ස්වභාවය දුර්වල ස්වභාවය තේරුම් ගන්න. තමා සතුව පවතින දත්ත,
දත්ත කියන එකෙන් අදහස් වෙනවා සියලුම දැනුම, පංච උපාදානස්කන්ධය, සදහායතන වල ඉන්ද්‍රිය ස්පර්ශය සියල්ල දත්ත.
එවනම් ඒ දත්ත සියල්ල තියෙන්නේ දුක අත්දැකීමට පමණයි. එවනම් අපි ඒ දත්ත වලින් මේ බුදුහාමුදුරු පෙන්නපු මඟ හොයාගන්න බෑ කියන එක යථාබෝධ කරගෙන ඒ දත්ත අල්ලගන්න එක නතර කළා දාලා අපි ඒ දත්ත වලින් බැහැරව සත්‍ය සෙවිය යුතුයි.
අතහැරීම යනු තව එකක් අල්ලා ගැනීමකේ. අතහැරීමෙන් වළකින්න. මෙය දැක ඔබගේ අදහස් වෙනස් කර ගැනීමෙන්ද වළකින්න. අදහස නොව වෙනස් කරගත යුත්තේ අදහසට හේතුවයි.
මෙතෙන්දි සිද්ධ වෙන්නේ අතහැරීම නොවේ පිනතුනි අවබෝධය. අවබෝධය සිද්ධ වෙනකොට පුජ්‍යලයා විසින් අතහැරීමක් හෝ දුරුකිරීමක් නොවී ස්වභාවික අතහැරීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා.
මැණික් ගලක් කියලා හිතාගෙන ගල් කෑල්ලක් විසි කරන්න අමාරුයි. ඒත් ඒක වීදුරු කටුවක් කියලා හඳුනගත්තට පස්සේ ඇත්තෙම වීසි කරන්න ඕනේ නෑ ඒක. ඒක ඉබේම අතහැරෙනවා. ඒ වගේ මේ ලෝකේට වටිනාකමක් තියෙනවයි කියලා හිතාගෙන ඉද්දි ඒ වටිනාකම අත්හරින්න බෑ, අමාරුයි. එහෙත් පින්නතුනේ වටිනාකමක් නෑ කියන යථා අවබෝධය සිද්ධ වෙනකොටම අතහරින්න ඕමනාවක් නැහැ පින්නතුනේ, ඒවා ඉබේම අතහැරි නිදහස් වෙනවා.
අප වටිනාකමක් නැති බව දැනගත යුත්තේ භෞතික ලෝකයේ දේවල් පිළිබඳව නොවේ.
අපි වටිනාකමක් නැති බව දැනගත යුත්තේ අප තුළම පවතින භෞතික ලෝකය ග්‍රහණය කර ගැනීම සඳහා භාවිතා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය තුළයි වටිනාකමක් නැත්තේ කියලා දකින්න ඕන. වටිනාකම් තියෙන්නේ භෞතික ලෝකෙ නෙමේ, වටිනාකම් තියෙන්නේ තමන් හදන සිතක් තුළ, සංඥාවක් තුළ, වේදනාවක් තුළ තමයි පිරුණුතුනි වටිනාකම් හැදෙන්නේ. එහෙම නැතුව වටිනාකමක් නැහැ පිරුණුතුනි. ආකල්ප මත තමයි වටිනාකම් හැදෙන්නේ. එහෙම නැතුව වටිනාකමක් නැහැ ලෝකයේ කිසි දෙයකට. හොඳයි පින්තුනි, දැන් මේ දේශනා කරන ලද ධර්ම කාරණු අතර තමන්ට නොහැටෙන අනවබෝධිත කරුණු තියෙනවා නම් ඒවා සාකච්ඡාවට ගන්න පුළුවන්. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරගන්න, ඒක තමයි ප්‍රතිපත්ති. ශරීරයට නෙමෙයි කරගන්න තියෙන්නේ, හිතට, දැක්මට, ඥාණයට, ආධ්‍යාත්මයට. සමහර අය ප්‍රතිපත්ති කිව්වම හිමින් ඇවිදිනවා. එහෙනම් ඉතින් කකුල් අමාරු එහෙම තියෙන කට්ටිය සංවරයි. ප්‍රතිපත්ති ආධ්‍යාත්මයට, දර්ශනයට එකතු කරගන්න. මෝඩයෝ එකතු කරගන්නේ ශරීරයට ඒක, ඥානවන්තයෝ එකතු කරගන්නේ ආධ්‍යාත්මයට ඒක. සිල්වත්කමත් එහෙමයි, මෝඩයෝ ඒක ශරීරයට එකතු කරගන්නවා, ඥානවන්ත මිනිසා ආධ්‍යාත්මයට එකතු කරගන්නවා. සංවරකම බෞද්ධයෙක් වෙන්නේ තාධ්‍යාත්මයෙන්, ශරීරයෙන් නොවේ. සිල් සමාදන් වන්නේ තාධ්‍යාත්මයෙන්, ශරීරයෙන් නොවේ. විශේෂයෙන් බුද්ධානුශාසනාවේ වෘත සීල නැත, විනය ශික්ෂානම් ඇත. ඒවා ඉන්දියානු සංස්කෘතියට තමයි ගොඩාක් දේවල් ගැලපෙන්නේ. සමහර දේවල් ඒව රටින් රටට වෙනස් වෙනවා. බුදුහාමුදුරුව පැහැදිලිව කියලා දුන්න විනයෝ සාසනසායු, සාසනේ පැවැත්මට විනය හදාගන්න එකයි අරමුණ කියලා. වෙන දෙයක් නැහැ. එනිසා අද සාසනේ උන්නතියට නෙමෙයි විනය තියෙන්නේ, විනාශයට. ප්‍රායෝගිකව බැලුවාම මං කියන්නේ පොතේ තියෙන විනය නෙමෙයි, මිනිස්සු ජීවිතයට එකතු කරගත්ත විනය. මිනිස්සුන්ගේ ජීවිතවලට වුණත් දියුණුවට හේතු වෙන විනය එකතු කරගන්න. එතකොට දියුණු වෙනවා, සාර්ථක වෙනවා. ධර්මයේ තුලත් තියෙනවා විනයක්. ඒකට කියනවා ධර්ම විනය කියලා. ධර්මයේ තුල තියෙන ඒ විනයට, ඒ න්‍යායට එකතු වුණොත් ධර්ම අවබෝධය සිද්ධ කරගන්නවා. ඊට පස්සේ ලෞකික ලෝකයේ තුල පැවැත්මේ විනයකුත් තියෙනවා. ඒක තුල එකතු වුණාම ලෝකයේ පැවැත්මත් එක්ක එයා ජීවත් වෙනවා. පැහැදිලිනේ? දෙකක් තියෙනවා. ධර්ම විනය කියලා කියන්නේ කලින් ධර්මයේ ස්වභාවයන් ටික ස්වාමින් වහන්සේ නොහලා දේශනා කළා. ඒ ධර්මයේ ස්වභාවයට තමන් එකතු වුණොත්, ඒක පිළිපැද්දොත්, ධම්මානු ධම්ම ප්‍රතිපත්ති වුණොත්, එතන ධර්ම විනය බවට පත් වෙනවා. දැන් ඔබ සිටින්නේ මොන මතේද? මොන සංකල්පයේද? මොන දෘෂ්ටියේද? දැන් ඔබ සිටින්නේ මොන රටේද? ඔබ සිටින රට මොකද්ද? දැන් ඔබ සිටින්නේ මොන ශරීරයේද? බලන්න, ඒක ලේසිම උත්තරයක් නේ. ඒකට දෙන්න බලන්න උත්තරය. දැන් ඔබ සිටින්නේ මොන ශරීරයේද? කතා කරනකොට ධර්මයේ හැලෙන්නේ නැති වෙන විදිහටම මේ ධර්මයේ තුලින්ම අවදි වෙලා කතා කරන්නත් පුළුවන්. නැත්තම් භාවනාවේ තුලදී ධර්මයේ තුල ඉන්නෝ භාවනාවෙන් අයින් වෙච්ච ගමන් ධර්මයේ හැලෙනවා. එහෙනම් ඔබ වැරදි තැනකට තමයි ධර්මය ප්‍රායෝගික කරගෙන තියෙන්නේ. ධර්මය ප්‍රායෝගික කරගන්න ඕන. ඒක කතා කරද්දි හැලෙන්නෙත් නැහැ. දුවද්දි හැලෙන්නෙත් නැහැ. පීනද්දි හැලෙන්නෙත් නැහැ. ගස් නගිද්දි හැලෙන්නෙත් නැහැ. තේරුණාද? කොයි වෙලාවකවත් හැලෙන්නේ නැති ධර්මයක්. රැකියාව කරද්දි හැලෙන්නෙත් නැහැ. මේ ධර්මය මොනම වෙලාවකවත් හැලෙන්නේ නැති ධර්මයක්. එහෙම නැතුව භාවනා දැන් වෙන අයගේ වෙන්නේ ඒකනේ. භාවනා කරද්දි ධර්මයේ තුල ඉන්නෝ, ඒකෙන් නැගිට්ටාම ධර්මයේ හැලෙනෝ. ඊට පස්සේ කෑම උයද්දි ධර්මයේ නැහැ, ජීවත් වෙද්දි ධර්මයේ නැහැ, පවතිද්දි ධර්මයේ නැහැ, තවුමට යද්දි ධර්මයේ නැති වෙනෝ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරේ මේ ධර්මයේ සතර ඉරියව්වටමයි. සතර ඉරියව්. ඒකට ඒකෙන් අදහස් කරේ මනුස්සයෙක් සාමාන්‍යයෙන් ඒ ඉරියව් හතරෙන් ඇරෙන්න වෙන ඉරියව්වක ඉන්නේ නැති නිසා සතර ඉරියව්වම කියලා. ඊට පස්සේ ඉතින් ඒක වෙනම ඉරියව් හදාගෙන සක්මන් මළු හදාගෙන වෙනම භාවනා කරන තැන් හදාගෙන ඉතින් හිටියට කරන්න දෙයක් නැහැ. නමුත් ඒකෙන් අදහස් කරේ මනුස්සයෙකුට ඕනෑම තැනක ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් කියන එක. ධර්මය සරලයි වගේ වැටහුණාට පින්නතුනේ ධර්මය සරල නැහැ, ගැඹුරුයි. ගොඩාක් දෙනෙක් හිතනවා හරි හරි සරලයි නේද මේක. මට මේක හෙටුණත් අවබෝධ කරගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. දැන ගැනීම කියන එක අවබෝධය නෙමෙයි. ඒක දැනුම. ඒක නොලෙජ් එක. මේක සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, කිසිවෙක් නෑ කියලා. ඒ මොනවා හරි දැනුමක් ආවයි කියන එකට වැඩක් නෑ. ඒක තමන්ගේ ලේ වලින්, ඇට ඇට මස් නහර වලින් ප්‍රායෝගික වුණේ නැත්තම් ඒක වැඩක් නෑ. ලේ වලින්ම සක්කාය දිට්ඨිය අයින් වෙන්න ඕන. ඇට ඇට මිදුලුත් වලින්ම අයින් වෙන්න ඕන. සීලබ්බත පරාමාස අයින් වෙන්න ඕන තමන්ගේ මුළු ශරීරේම. ලේයට මස් නහර වලින්ම අයින් වෙන්න ඕන. විචිකිච්ඡාව කොහෙවත් තියෙන්න බෑ පින්නතුනේ. මගේ විචිකිච්ඡාව දුරු වෙච්ච දවසේ ඉඳලා ධර්මයේ පිළිබඳව, සත්‍ය පිළිබඳව අබමල් රේණුවක කොහෙවත් විචිකිච්ඡාව හටගත්තේ නෑ. ඕනම ධර්ම කරුණකට උත්තරේ තියෙනවා. උත්තරයක් නැති ප්‍රශ්නයක් නෑ ලෝකේ. හරි මගක් මොකද්ද කියලා සැකෙන් කල්පනා කර කර ඉන්න ඕනේ නෑ. සත්‍ය අවබෝධ වුණාට පස්සේ ලෝකේ අවසාන උත්තරේ මෙච්චරමයි කියලා එයා දැනගන්නවා. මේ ලෝකේ තර්ක, වාද, විවාද, සංවාද අප්‍රමාණ තියෙන්නේ අනවබෝධිතකම වැඩි වෙන තරමටනේ. දැන්නනේ අනවබෝධයේ වැඩි. අනවබෝධයේ වැඩි කෙනා ළඟ සද්ද වැඩි. සද්ද වැඩි, ප්‍රශ්න වැඩි. අවබෝධිත කෙනා ළඟ සද්ද නැහැ. සංවරයි, නිශ්චලයි, සුන්දරයි. ඒ අවබෝධිතයි ලෝකයේ සමග තර්ක කරන්න වාද කරන්න දෂ්ටන හදන්න යන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ ඒකනේ මාගේ ධර්මයේ අතක්කාවචරයි. සද්ද නැහැ. තර්කයට ගෝචර වෙන්නේ නැහැ. තර්ක තියෙන මතවාද තුල සංකල්ප තුල දෘෂ්ටි මත පදනම් වෙලා මේක තර්කයෙන් තොරව වාදයෙන් තොරව සත්‍ය ගවේෂකයෙකුට පමණක් සත්‍ය අවබෝධ වෙනවා. අව්‍යාජ ලෙස, නිර්හංකාර ලෙස, අනතිමානීව, මානය නොමැතිව, අමඤ්ඤමානෙන් යුක්තව සත්‍ය සොයන කෙනෙකුට සත්‍ය අවබෝධ වෙනවා. මුලින්ම පින්නතුනේ මේ ලෝකයේ මේ ලක්ෂණය තිබීම යුතුයි සත්‍ය අවබෝධ කරන කෙනෙකුට. කුමක්ද එකම කරුණ? ඒ ගවේෂකයා තුළ තිබිය යුතුයි සත්‍තිගරුක භාවය. තේරෙනවා නේද? කොච්චර තර්ක කළත්, කොච්චර වාද කළත්, කොච්චර සංවාද කළත් එයා ළඟ තියෙන හෘද සාක්ෂියක් තියෙනවා මම සත්‍යගරුකයි. සත්‍ය පාගා මම යන්නේ නෑ. සත්‍ය කාටදයි ති තමන්ට දැනෙනව සත්‍ය. මොකද හේතුව ලෝකයේ ඉන්නෝ පිරිසක් සත්‍යයි කියලා එක දැක දැක ඒක අසත්‍ය කරනවා නේ. එහෙමයි ඉන්න නිසා තමයි අරක දේශනා කරේ. එනිසා සත්‍යගරුක වීම තමයි සද්ධර්ම අවබෝධයේ මූලික අවස්ථාව. සත්‍යගරුකව තමයි දේශනය අහන්න ඕන, සංවාද සාකච්ඡා කරන්න ඕන, ධර්ම පරේක්ෂණය කරන්න ඕන. පුළුවන් තරම් ගවේෂණය කරන්න, පුළුවන් තරම් ගවේෂණය කරන්න, ගවේෂණයට අවශ්‍ය කරන ධර්ම කරුණු මඟ පෙන්වීම මේ පොත් තුළින් ලබා දීලා තියෙනවා. මේ සඳහම් මල් පොත කියලා කියන පිනතුනේ මේක දැකලා සත්‍ය අවබෝධ කර නොගන්නව නම් ඒ මිනිස්සයාට මොලේ කියන කඳුලක් නැහැ කියලායි හිතෙන්නේ. මේ මේක තේරුම් ගන්න බැරි නම් මොකද අනේකාකාර වලින් සාවින්හන්සේ මේක දේශනා කරලා තියෙනවා කරුණු 300කින් මේ සදහම් මල් කියන මේ පොතේ. මේ එක කරුණක් අරගෙන මේකට අනුගත වුණා නම් සත්‍ය අවබෝධ කරනවා. ඉතින් අනුගත වෙන්න දන්නේ නැහැ, මනස හැඩගස්සන්න දන්නේ නැහැ සමහර අය. ලෝභයෙන් හැඩගහ ගන්න දන්නවා, ද්වේෂයෙන් හැඩගහ ගන්න දන්නවා, නොයෙකුත් නොයෙකුත් විදියට මානසිකත්වයන් හැඩගස්ස ගන්න දන්නවා. මෙන්න මේ ලෝකෝත්තර හැඩේ ගන්න ටිකක් අමාරුයි. අර හැඩේට එන්න ලේසිනේ. ඔය ලෝක ජීවයාගේ පවතින හැඩයක් නේ ඒක. ඉතින් පින්නතුනි මේ ජීවයේ පවතින හැඩේට ඇවිල්ලා 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 මේ හැඩේ ඉක්මෝන මහා විශාල දර්ශනයක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගත්තා. සත්වයේ හැටියට ජීවත් වෙනව වෙනුවට සත්වයා කවුදයි හඳුනාගත්තා. අනිත් අය ඔක්කොම කරන්නේ සතෙක් හැටියට ජීවත් වෙනව එච්චරයි. ඒක හොඳ හොඳ සතෙක් හරි නරක සතෙක් හරි පිරිමි සතෙක් හරි ගෑනු සතෙක් හරි මොන සතෙක් හරි විදියට හරි ජීවත් වෙනවා. හැබැයි සතා අඳුනගෙන නැහැ. සතා අඳුනගත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේ. එනිසා අපිටත් තියෙන්නේ සතා අඳුන ගන්න. වෙන සතෙක් නෙමෙයි තමන් ළඟ ඉන්න සතා. තමන් ළඟ ඉන්න පිරිමි සතා, තමන්ගේ ළඟ ඉන්න ගෑනු සතා අඳුන ගන්න. තමන් ළඟ ඉන්න මනුස්ස සතා අඳුන ගන්න.
පැත්තේ මොනව හරි තියෙනවද කතාව?
සැබවින්ම අපිට ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න එනකොට මේවට උත්තර තමා තුළින්ම දකින්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. මයිතන ඔයත්තන්ටත් බොහෝ දෙනෙකුට වෙන්නේ ඒක. ප්‍රශ්නේ ඇති වෙනවා, ප්‍රශ්නේ ඇති වෙලා ඒක උගුර හරියට ගේනකොට ඔළුවෙන් උත්තරය දීලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රශ්නේ විහෙත විද්වංසනේ වෙලා යනෝ නැති වෙලා යනෝ. ඒ ප්‍රශ්නයක් කියලා කියන්නේ මිනිස්සෙගේ ප්‍රෙෂර් එකක්. ප්‍රොබ්ලම්ස් නේනේ. ප්‍රොබ්ලම්ස් කියන්නේ ප්‍රෙෂර් එකක්. ප්‍රෙෂර් එක කටින් පිට වෙනවා ඔළුවෙන් ආන්සර්ස් හම්බුනේ නැත්තම්. ඔළුවෙන් අපිට ආන්සර් එකක් හම්බ වෙනකොට එයාව එහෙම විසිරිලා යනවා. ඊට පස්සේ කටින් අහන ප්‍රශ්නයක් නැහැ. කටින් අහන ප්‍රශ්නයක් නැති වෙනවා. තේරුණා නේද? දැන් මට මතක් වෙන පිළිතුරේ මම අර සත්‍ය අවබෝධ කරගත්ත දවසේ දැන් අවබෝධ කරගෙන ඉවරයි මගෙන් ඇහුවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මන් ඒක තමයි ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ගේ ස්වභාවය. ආ ඉඩ තියන්නේ නැහැ මොනවා හරි දෙයක් සැකයක් කරේ කුතුහලයක් කරේ ප්‍රශ්නයක් කරේ තියෙනවා නම් නොහලා අහන්න. ලෝතුරා බුදුහාමුදුරුවෝ කියන්නේ උත්තරීතරයි. පිරිනුවම් පාන්න ගිහිල්ලා අවසාන මොහොතෙත් අහනෝ සියලු සංඝයාගෙන් අහනෝ ඉන්න අයගෙන් නොහලා අහන්න. කිසි කෙනෙක් මේව කරන්න එපා. සංගවන්න එපා. මොනවා හරි දෙයක් තියෙනවා නම් අහන්න. එහෙව් බුද්ධ ශාසනය. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් මම උත්සාහ කරනවා කොහෙන් හරි ප්‍රශ්නයක් ඇහිඳ ගන්න. ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මටත් ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඔබට ප්‍රශ්නයක් නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි මටත් ප්‍රශ්නේ. තේරුණානේ? ඔව්. ඒක තමයි. මටත් ප්‍රශ්නයක් නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට ප්‍රශ්නයක් නැත්තම් මටත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඕන. එතකොට ඒක තමයි දුක කියන එක නිර්වචනය කරලා තියෙන්නේ නේද? ප්‍රොබ්ලම්ස් නේනේ. දුක කියන්නේ ප්‍රශ්න කියලා තමයි පෙන්වුම් කරලා දෙන්නේ. එතකොට ප්‍රශ්න නැහැ කියන්නේ යම් කිසි කෙනෙක් ළඟ එයා දුක නිරෝධ කරපු කෙනෙක්. ප්‍රශ්න නැති කෙනෙක් කියලා කියන්නේ දුක නිරෝධ කරපු කෙනෙක්. ඔව්. ඔව්. ඔව් මොකක්ද අර මුලින් කියපු ගහ බට බට ඔව් 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 ආ හා හා ඔව් 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 නවත්තන්නේ. ආ හරි. තමන් ඒ වගේ තම එච්චරයි. අන්න හරයි. දැන් අර බටනලාවේ වගේ මේ පුහුදුන් සත්වයා එක පැත්තක් හිර කරලා දෙන්නේ ඇබයක් ගහලා. ඔව් එක පැත්තක් හිර කරලා තියෙන්නේ. නැ බටනලාවේ හිර කරලා නැහැ නේ හිර කරලාද තියෙන්නේ. ඒක එකේව තියෙන එක එක විදිහට. ඔව් අර අර සතෙක් පුජ්‍යලේක ආත්මයක් කියන ඇබේ ගහගෙන නැහැ නේ. ඒ තුලින් නැකිට්ටාම තමයි පව්පින් කරන්න පටන් ගන්නෙ. තේරුණානේ? සතෙක් පුජ්‍යලේක ආත්මයක් කියන තැනින් නැකිට්ට ගමන් එයා එක්ක පව් කරනවා එක්ක පින් කරනවා. දෙකෙන් එකක් දවස් පුරාම කරනවා. දවසක් පව් කරනවා දවසක් පින් කරනවා. උදේවරුේ පිනක් කරනවා හවස පවක් කරනවා. කියන්නේ මහා පව නෙමෙයි පොඩියට හරි පවක් කරෙන්න පුළුවන් බොරුවක් හරි කියන එක නේද? ඒ වගේ තියෙනවා. ඉතින් පුතජන සත්‍යය පවපින් කරනවා. සත්‍ය අවබෝධ කරගත්ත කෙනා පුණ්‍ය පාප පහීනස්ස පින් පව නසපු කෙනෙක්. එයා පව කරන්නේත් නැහැ පින් කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? අර ඇබේ ගහගෙන නැහැ. අර සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් කියන එක අරගෙන නැහැ එයා. ඒ නිසා යාට පව් කරන්න ඕනත් නැහැ පින් කරන්න ඕනත් නැහැ. පව් පින් දෙකම ඉක්මවා වාසය කරනවා. හැබැයි තින් යුතුයකමක් තියෙනවා නම් වගකීමක් තියෙනවා නම් වියුත්තක් තියෙනවා නම් ඒක පව් පින් ගණන් හදන්නේ නැහැ. යා සිද්ධ කරනවා හොඳ වැඩ. හොඳ වැඩ සිද්ධ කරනවා යා. ඔය පුණ්‍යාභි සංඛාරය කියන එක උපාදානේ වුණොත් එනතුනේ ඒකෙනුත් අපාය යන්න පුළුවන්. පුණ්‍යාවි සංඛාරය උපාදානේ වුණොත් ඒකෙනුත් අපාය යන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරන්ගේ ඒ කාලේ ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ අපි මේ බලද්දී පේනවා සමහර කට්ටිය පිං කරපු කට්ටිය අපාය ඉන්නවා. පව් කරපු මිනිස්සු දිව්‍ය ලෝකේ ඉන්නවා කියනවා. කර්ම විශ්ේ කියන්නේ පුදුමයි. තේරෙනනේ? මන් දන්න එක පවුලක් ඉන්නවා ඒත් එහෙමයි ගොඩාක් පින්කලාට ඒ අම්මා අපායේ ගියා පෙරේත අපායකට ගිහිල්ලා ඉතින් ගොඩාක් පින්කම් කළා. ඇයි ඒ? අතින් අතෑරිය හිතෙන් අතෑරියේ නෑ. ඔන්න ඕකයි වැඩේ. අතින් අතෑරිය හිතෙන් අතෑරියේ නෑ. අරකත් කරේ මං මේකත් කරේ මං අරක දුන්නෙත් මං මේක දුන්නෙත් මං ඉස්කෝල හැදුවෙත් මං පන්සල් හැදුවෙත් මං අරක බෝධිය හැදුවෙත් මං ඒකේ රන් වැට ගැහුවෙත් මං කියලා නේද? අර ඔළු හැමතැනම එක්කන් ගියාම පන්සලේ පෙන්වන මං ඕක මං කරේ අරක මං කරේ. දවසක් මටත් ගිහින් පෙන්වනකොට මං කිව්වා ඔබතුමී ඕක පූජා කරලා නෑනේ තාම ඔක ඔළු උඩ තියාගෙන ඉන්නේ කියලා. ඔක තමන්ගේ වෙන්නේ කොහොමද කියලා නේද? තමන්ගේ වෙන්න නම් එහෙමයි. එච්චරයි. ඒකට ලේබලේ ගහගන්න මේ සටන් කරන්නේ නැහැ. ඈ? ඔව් ඒ හිතෙන් අතහැරපු නැති බව. ඔව් හිතෙන් අතහැරපු නැති බව. හිතෙන් අතහරින්න ඕන. ඒ අතහැරපු නැති දේවල් පිළිබඳව හොඳටම දැනගන්නවට වඩා ශ්‍රේෂ්ඨ අතහැරපු දේවල් පිළිබඳව දැනගන්න එක. අතහැරපු නැති කට්ටියක දැනගන්නගේ ස්වභාවය අපි හොයාගෙන ගියොත් එහෙම අපිත් වැටෙන්නේ අතාරින්නේ නැති දැනට. අතහැරපු අයගේ ස්වභාවය හොයාගෙන ගියාම අපිටත් තියෙනවා අන්න ඒකයි. ඒ නිසා මේ ලෝකයේ ග්‍රහණය වෙන පැත්තේ දේවල් වලට වඩා අපිට වැදගත් වෙන්නේ ග්‍රහණය නොකරන අයගේ වැදගත්කම කතා කිරීම. ඒ ක්‍රමය අපි අඳුන ගන්න ඕන. ඒ ක්‍රමය තේරෙන්නේ නැහැ නේද වැඩියේ?
අර ග්‍රහණය කරන පැත්ත පිළිබඳව කතා කරගෙන ගියාම අන්න අපිටත් තේරෙන වැඩේ අපි ග්‍රහණය කරනවනේ හොඳට ඒවට එහෙම මෙහෙම යනවා ඒ කතාව ග්‍රහණය කරන විදිහ ඒකේ අරසිත තියෙනවා මේසිත තියෙනවා අවිද්‍යාව තියෙනවා ඒක තියෙනවා මොකද අපිටත් පුරුදු වැඩේනේ අතහරීපු පැත්ත බලන්න යනකොට ඒකට අඩුයි ටිකක් වචන ඇයි අපි වැඩි කරන්නේ ටිකක් නේ කියලා හිතනවානේ ඒ නිසා අපිට වැදගත් අපි කතා කරන්න අතහැරපු අය ගැන කතා කරන්න. අතහැරපු විදි ගැන කතා කරන්න. තේරුණානේ? ඒ ගැන කතා කරමු. එතකොට අපිට තේරෙනවා අපේ මනසත් හිමින් සැරේ අර මනසට යන්නේ නැතුව අර අතහැරපු මනසට ලං වෙනවා කියලා තේරෙනවා. තේරුණා නේද? එහෙම දේවල් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට දෙපැත්තම පෙන්නුම් කරනවා දෙපැත්තම පෙන්නුම් කරනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අර එක භික්ෂුවක් හිටියා එයා පටිච්ච සමුප්පාදය පැහැදිලි කරනවා ධර්මයේ පැහැදිලි කරනවා හරි කතිකයි තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නෝ එච්චර ධර්මයේ දේශනා කරන්න බෑ තර්කවාද විවාදත් බෑ අර හාමුදුරුත් එක්ක කතා කරනකොට මේ රහතන් වහන්සේ පරාදයි ඒ ආරයට හොඳට තර්කවාද විවාද කරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරු ගෙන්නලා මේ කියන අර අනවබෝධිත භික්ෂුව හරි දක්ෂයි ධර්ම කතිකේ අර අවබෝධිත රහතන් වහන්සේ පරාද වෙනවනේ කියලා. ආ එක්කන් එන්නකෝ මගේ ඉස්සරහට කියලා ගෙව්ව දෙන්නව. එක්කන් ඇවිල්ලා මෙයාට කිව්වා ධර්මය කියන්න කියලා. එයා පටිච්ච සමුප්පාදේ කිව්වා ලස්සනට විග්‍රහ කළා. දැන් ඕකේ නිරෝධය කියන්නකෝ. කියලා කිව්වාම අන්න අර පුතජන එක්කෙන නිරෝධයේ පැත්තේදී හිර වෙනවා කියා ගන්න බෑ. ආ එහෙනම් දැන් මේ භික්ෂුවට කියන්න කිව්ව නිරෝධයේ පැත්ත. අනේ අර පටිච්චසමුප්පාදයේ මේ විග්‍රහයවල් ධර්මයේ නොයෙකුත් අටුවා ටීකා ටිප්පණී කියන්න බෑ. ලස්සනට නිරෝධ විග්‍රහය සිද්ධ කළා. ආන්න ඒක තමයි අවබෝධයේ සහ අනවබෝධයේ වෙනස කියලා දුන්න බුදුහාමුදුරුවෝ. එතකොට අපිට නිරෝධයේ පැත්ත ගැනයි කතා කරන්න ඕන. තේරුණා නේද? නිරෝධ පැත්ත ගැනයි අපි කතා කරන්න ඕන. එතකොට අපි නිරෝධයට පත් වෙනවා. නිරෝධයට ළඟ වෙනවා. මොනව හරි අහන්න හැදුවා. බුදුහාමුදුරුවන්ගෙන් නම් අහලා තියෙනවා පින්වත් මෑණියන් වහන්ස මේ භාග්‍යවතුන් වහන්ස සමහර අය ඉන්නවා ප්‍රසිද්ධියට පින් කරනවා ඒක හොඳයිද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකත් හොඳයි ප්‍රසිද්ධිය පිණිසත් පින් කරනවා ඒකත් හොඳයි තමන්ගේ නම තියාගන්නත් පින් කරනවා ඒකත් හොඳයි ඊළඟට සමහර අය ටැක්ස් එකෙන් මිදෙන්නත් පින් කරනවා. ඒකත් හොඳයි. ඒ කියන්නේ නිදහස දීලා තියෙන්නේ. ඒක වෙන රටවල් වලටත් දීලා තියෙනවා. මේ ලංකාවෙත් දෙනවා. ඒකත් හොඳයි. ඒකත් හොඳ අදහසක්. ඒ නිසා පින ධර්මය කොහොම කළත් හොඳ දේ. ඒක හොඳයි. සමහර අය ඒකෙන් යම්කිසි ආත්ම තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. ඒක වරදක් නෙමෙයි. කමක් නැහැ. හොඳ දෙයක් නේ. නරක දෙයක් කරලා මම ගමේ චණ්ඩියෙක් කියලා පේනවට වැඩිය හොඳ දෙයක් කළා මම හොඳ දානපතියෙක් කියලා පේන එක හොඳයි නේ. තේරෙනානේ. යමෙක් මම මෙච්චර මේ වැඩ වැඩි වැඩ කළා හිරේ අවුරුදු 5ක් ඉඳලාව කියලා චණ්ඩිකමට කියනවට වැඩිය මම පාසල් කීපයක් හදලා තියෙනවා මම පන්සල් පහක් හදලා තියෙනවා කියලා කිව්වම මොනතරම් ශ්‍රේෂ්ඨද ඒක ඒ නිසා ප්‍රසිද්ධිය තකා පින් කළත් ඒක ශ්‍රේෂ්ඨයි ඒක උතු ඒ වගේම තව කෙනෙකුට පේන්න හරි ඒක කරනකොට ඒකට කමන්නේ සමහර අය ඒ කරන දේ ඇතුලේ ව්‍යාපාරික ආයතන දේවල් කරනවා ඒ ව්‍යාපාරිකේ නම තවත් ලස්සන කරගන්න මාධ්‍ය ආයතන පින්කම් කරනවා සහනාධාර දෙනවා මේ මාධ්‍යේ ප්‍රොමෝට් එක බලාපොරොත්තු වෙන එක ගෙනියන්නේ ඒගොල්ලගේ බෝඩ් බැනර් ගහගෙන තමයි ගෙනියන්නේ මේ ඒකේගොල්ලන්ගේ ව්‍යාපාරය වර්ණවත් කරන්න හරියට ආයතනයක් ඉස්සරහ මල් පැල ටිකක් ඉන්නනවා වගේ වැඩක් ඒක. ඒක හොඳක් කළා එහෙම කරගන්න එක හොඳයි. ඒකට නරකයි කියන්න බෑ. නරකයි කියන්න බෑ. ඒ වගේම තව පිරිසක් ඉන්නව තමන්ගේ ජීවිතේ පවුමකා ගන්නත් තින් කරනවා. ඒකත් හොඳයි. ඒක වෙන්න ඕන ජීවිතේ පුරාම යම් යම් අතපසු වීම සිද්ධ වෙලා එයා පින්කම් කරනවා ඒව මැකින්න. ඒකත් හොඳයි. ඒක කරන්න ඕන. ඒක තමයි උගන්වන්නේ. ඈ අපි දන්නවනේ දැන් උණු වතුර භාජනයක් තියෙනවා නම් අපි දන්නවා මේකට තව ඇල් වතුර කෝප්ප පහක් දාපු ගමන් රසනේ අඩු වෙනවා කියලා. ඒ කියන්නේ පින්කම් කියන්නේ ඇල් වතුර. ඇල් වතුර වගේ කෝප්ප පහක් දාපු ගමන් අර කඩු වෙනවා. දැන් ධර්මාශෝක රජුරෝ කරේ මොකද්ද? ඈ තම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කඩුවෙන් බැටකාල මලා. දුන්නෙන් බැටකාල මලා. එතකොට අද බෝම්බය මේව තාක්ෂණයේ තීලත් ඒ කාලේ ඒව නැතුවත් ලක්ෂ ගාණක් මැරෙනවා කියන්නේ කඩුවෙන්ම විශාල සංහාරයක් ඒක. ඉතින් ඒව මැරිච්ච එකේ ඒව පව් මැකෙන්න පෙර විහාර හැදුවා. ඒක හොඳයි. ඒකෙන් එතුමන්ට ශාන්තියක් ඇති වුණා. යහපතක් ඇති වුණා. යුද්ධ කරපු දොටු ගැමුණු රජුරෝ දිවි ලෝකෙ ගියා. ඉතින් පෞගලා මේ නාපා යන්න එපා නේද? දොටු ගැමුණු රජුරෝ දිවි ලෝකෙ ගියා. දොටු ගැමුණු රජුරෝ කිව්වනේ මට කිසිම මිනිසෙකු මරීමට අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මං කිසිදු මිනිසෙකු නොමෙලමි. මා නැතිකලේ නපුරයි කියලා. ලස්සනද තියෙන ඔය මහතන මහාවංශයේ එහෙම සඳහන් වෙනවා. මා නැතිකලේ නපුරයි කෝ. එයාගේ චේතනාව තිබිලා නැහැ කිසිම කෙනෙකුට හානියක් කරන්න. ඒක නිසා එතුමන් තමයි කියන්නේ මේ එලාරගේ සොහොනක් හදලා ඒකටත් ගරු කරලා යන්න කියලා නේ. ඒගොල්ලන්ට කිව්වා මෙතනින් යනකොට ගරු කරලා යන්න කියලා. මේ ඒක කොතනද තියෙන්නේ කියලා නම් මන් දන්නේ නැහැ කොහෙද කියලා. ඈ උගන්වලා තියෙන තැන දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා නේ. මටත් ආවේ නෑ. හව බලමු. ඊට පස්සේ මේ ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා පින් ධර්ම කියන එකෙන් මේ දෙක බැලන්ස් වෙනවා. සමහර අය පින් කරලා පව් කරගන්නවා. තේරුණා නේද? සමහර අය මුළු මේ ජීවිත කාලෙම දානයක් දීලා තමගේ ගෙදරට දානෙට වැඩපු නැතිපු ගමන් හාමුදුරුවොත් එක බද්දවිලා දාගන්නවා. තේරුණා නේද? බද්දවෛරයක් හදා ගන්නවා. ඉතින් එහෙම වුණොත් එහෙම අර ජීවිත කාලෙම කරගත්ත පින එතනම හවර වෙනවා. ඒ නිසා මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. පව් වලින් පින වැහෙනවා, පින් වලින් පව් වැහෙනවා, පින් පව් වලින් සසර සැරිසරනවා, දුක සැප ලැබෙනවා. පිනයි කියලා කියන්නේ ඇත්තෙම දුකේ අඩුවීමක් මිස සැපක් නම් නෙමෙයි. සපක් ලැබෙන්නේ නැහැ. එහෙමද කියලා සපක් නැහැ. අර දුක් බහුල බව අඩු වෙන. දැන් අපිට වෙලාවට කන්න බොන්න තියෙනවනම් නේද? අව්වැසි වලට අහු වෙන්නේ නැති වෙන්න නිවසක් තියෙනවනම් ඉතින් පිනක් ඒක ජීවිතේ. උපභෝග පරිභෝග සම්පත් සිව්පස්සේ ලැබෙනවනම් ඒක පිනක්. හාමුදුරු කෙනෙකුට ඒක තිබුණත් ඒක පිනක්. ගිහියෙකුට තිබුණත් ඒක පිනක්. හැබැයි අනුන්ගේ දේ දැකලා ඉරිසියා කරන කෙනෙකුට කවදාවත් හම්බ වෙන්නේ නෑ. ගීයක් වේවා පැවිද්දෙක් වේවා යම් දියුණුවක සංවර්ධනයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ තැනැත්තා කරන ලද සේවයේ අගයක් තිබුණු නිසා, වටිනාකමක් තිබුණු නිසා, ඒ වගේම පිනක් තිබුණු නිසා, ඒ වගේම හොඳ නුවණක් කළමනාකරණයක් තිබිච්ච නිසා තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හොඳ යාන වාහනවල යන්නේ, හොඳ ව්‍යාපාර ගන්න කරන්නේ ඒකයි. එනිසා එහෙම නැතුව බලාගෙන ඉඳලා ඉවර වෙලා ඒවට ඉරිසියා කරන කෙනෙකුට කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට තමයි පින්නතුනේ වැඩිම දේවල් ලැබුණේ. බුදුහාමුදුරුවන්ට කෙලින්ම රටවල් පූජ කරන්නේ. නිකන් පර්චස් 10ක් නෙමෙයි. රටක් පූජ කරන්න ඔබ වහන්සේට මේ රටමයි. මේ රටම ඔබ වහන්සේට ඕන තැනක පන්සලක් හදන්න පුළුවන්. තුන් පාරක් පූජා කරනවා මේ රටම. මේ රටේ ඕනම තැනක ධර්මය ප්‍රයාප්ත කරන්න පුළුවන්. මේ රටේ ඕනම තැනක වාසය කරන්න පුළුවන්. තේරුණා නේද? නිකම්ම අර වීසා එකක් දුන්නා නෙමෙයි. රට පූජා කළා ඔබ වහන්සේගේ ශාසනය මේකේ පතුරවන්න පුළුවන් කියලා. එහෙව දුන්නු ශාසනේ හාමුදුරු ටික එකතු වෙලා පාර්ලිමේන්තු ගිහිල්ලා මේ යෝධයෝ ටික ගැහුවනේ කිලෝමීටර් 5ක් ඇතුළත පන්සලක් හදන්න බෑ කියලා. අඟලෙන් අඟලට පන්සල් තිබුණු අනුරාධපුරය යුගය, ඈ පොළොන්නරුව යුගය, ඈ මේ සංඝයා එක එක පන්සල් එක එක පන්සල් කියලා හිතුවා. කාටත් සංඝයාටවත් හිතා ගන්න බෑ මේ සියලු පන්සල් අපේ බුද්ධ ශාසනේ අපේ සංඝයාගේ කියලා හිතන්න බැරි තරමට දුර්වල වුණා, පහත් වුණා. ඒකට හේතුව අධ්‍යාපනය. මම මේ අධ්‍යාපනය හොයාගෙන ගිහිල්ලා මම ලැබුවේ නැත්තම් මාත් අර බෝඩ අධ්‍යාපනයේ යන්නේ. මම බෝඩ අධ්‍යාපනයේ ඉස්සෙල්ලම පොට්ටි කරගෙන පෙරලලා බැලුවා. මට මේක ගන්න දෙයක් නැහැ. මේ මොකද්ද? මේක ෆොටෝකෝපි ගහලා ඉවරලා විභාගෙට ලෙව්වහම මේ සහතික ටික හම්බ වෙනවා. තේරුණා නේද? ඒ සහතික ටික හම්බ වෙනවා. සහතික නම් ඕන නම් විභාග ලියලා ගන්නත් පුළුවන්, ලියන්න නැතුව ගන්නත් පුළුවන්. සහතික තියෙනවා. ඈ ඉතින් ඒ නිසා වෙන් ඒක තේරුමක් නැහැ පින්දුතුනේ. ඒ නිසා අපි වෙනස්ම විදියක මේ සමාජයේ ඊට වඩා ඉහළින් දැකපු නිසා අපිට ඕන දේ අපි ඉගෙන ගන්නවා. මං අදත් ඉගෙන ගන්නවා, හෙටත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඕන දේ මට. මම ඉගෙන ගැනීම නතර වෙන්නේ නැහැ. අධ්‍යාපනය නතර වෙන්නේ නැහැ. අධ්‍යාපනික සීමාවක් නැහැ. හැමදාම උගන්වනවා, හැමදාම ගුරුවරයෙක්, හැමදාම ශිෂ්‍යයෙක්. එතකොට ධර්ම මාර්ගයේත් එච්චරයි. මේ ධර්ම ආලෝකය තුල මම පරිණත වුණා කියලා මේ මාන උද්දච්චකමක් හදාගන්න බෑ. මේ ධර්මයේ තුල තවත් අපි මේ ආලෝකය වැඩි කරගන්න පුළුවන්. ඉටිපන්දමක ආලෝකය මහා පන්දමක් කරලා මහා ලයිට් එකක් කරලා ඒක චන්ද්‍රයා වගේ ආලෝකයක් කරලා ඒක හිරු වගේ ආලෝකයක් කරලා නේද? ඊටත් වඩා බබලන ආලෝකයක් බවට පත් වෙන්න පුළුවන්. නත්ති පඤ්ඤා සමාලෝකා ප්‍රඥාව නැති මිනිස්සු පින්නතුන ඉර පෑවුවට අඳුරි ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු අරමුණු අතරේ පැටළුණාට පස්සේ ඒ මිනිස්සුන් මේ ලෝකේ තියෙන මේ රටේ තියෙන ගහකොළ පේන්නෙත් නැහැ, ඇලදොල පේන්නෙත් නැහැ, දියැලි පේන්නෙත් නැහැ, මොකවත් පේන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සු ජීවත් වෙන්නේ අරමුණු ලෝකේ, සංකල්ප ලෝකේ අඳුරි ජීවත් වෙන්නේ. ඒකෙන් එළියට ආවට පස්සේ තමයි පින්නතුනේ විශේෂයෙන් මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි ඇහැර බලන්නේ. ලස්සන ලෝකයක් තියෙනවා, ලස්සන මල් පිපෙන, ලස්සන දිය ඇලි තියෙන, ලස්සන වලාකුළු තියෙන මේ ස්වභාව අසිරිය කියලා කියන්නේ පින්නතුනේ ස්වභාව අසිරියේ වින්දනයේ රසයද? බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාගේ රස වින්දනය, ආර්ය ශ්‍රාවකයන්ගේ රසවින්දනය, ස්වභාව සෞන්දර්යයත් ලස්සනත්වයේ බලන්න. මිනිස්යාගේ ඉඳලා සෑම සතෙක්ගේ ඉඳලා සමනලෙගේ ඉඳලා ගහකොළේ ඉඳලා මේ ලෝකේ තියෙන අලංකාරත්වය, මනහර බව, අහස පොළොවේ තියෙන හැම තැනම තියෙන මනහර බව පේන්න පටන් ගන්න, ස්වභාවිකත්වය පේන්න පටන් ගන්න. ඊට පස්සේ නැත්තම් අර අරමුණු ටිකක් සංකල්ප ටිකක් දාගෙන ඒක ඇතුළේ මිනිස්සු තෙරපෙනවා. ඒකෙන් නිදහස් වෙන්න ඕන. මනෝමය අමනෝමය මේ මනස ඇතුලේ මිනිස්සෙක් තෙරපෙන්නේ මනෝමය තමන්ම හදාගත්ත ලෝකයක් ඇතුලේ. ඒක ඇත්ත ලෝකයක් නෙමෙයි, ඒක තමන් හදපු ලෝකයක්. දැන් බලන්න මෙතන පින්නතුන් කීප දෙනෙක් ඉන්නවනම් ඒ කීප දෙනා ඇතුළෙම තියෙන ලෝක එකයිද? නෑ නෑ බලන්න, ඒකෙන්ම අපි තේරුම් කරගන්න අපි මනෝමයානේ ඉන්නේ. මනෝමය ජීවත් වෙන්නේ. තේරුණා නේද? ඒ මොකවත් නැත්තම් තමන්ගේ ආත්මය තුළ අන්න එයා විශ්වයට විවෘත වෙච්ච ආර්ය ශ්‍රාවකයන් සමග මුසු වෙච්ච විශ්ව ඥානය සමග එකතු වෙච්ච කෙනෙක්. එයාට මනෝමය දෙයක් නැහැ, සජීවීව ජීවත් වෙනවා. එයා හෙට නෙමේ ජීවත් වෙන්නේ මේ මොහොතේ. අපිට හෙටක් මුණ ගැහෙන්නේ නැහනේ. ඇත්ත කතාව අපට ජීවිතේ හැමදාම මුණ ගැහෙන්නේ මේ මොහොත පමණයි. මිනිස්සු හෙටක් වෙනුවෙන් වැඩ කළාට මේ මොහොත සෞත්තු කරගෙන වැඩ කරොත් එයාට කවදාවත් හෙටක් මුණ ගැහෙන්නේ නෑ. හැම මොහොතකම එයාට විඳින්න ජීවත් වෙන්න ලැබෙන්නේ මේ මොහොත. ඒ නිසා මම අහන්නේ ඔබේ හෙට ගැන නෙමෙයි. මම අහන්නේ ඔබේ මේ මොහොත ගැන. මේ මොහොත ඔබේ කොහොමද? එච්චරයි. මේ මොහොත ඔබේ මනස, ඔබේ ඥානය, ඔබේ දර්ශනය, ඔබේ පැවැත්ම කොහොමද? මේ මොහොත. හැමෝම කියන්න බලන්න තමන්ගේ මේ මොහොත ගැන කියන්න බලන්න. සම්මුති ලෝකයක් තියෙනවා, පරමාර්ථ ලෝකයක් තියෙනවා. තමන්ට ඉන්න තියෙන තැන ඉන්නේ නැතුව ලෝකෙ පුරා සංචාරය කරන, වටේ සංචාරය කරන වටුකුරුල්ලෙක්ගේ උපමාවකින් බුදුහාමුදුරුවෝ ඔය සිත් දෙක පිළිබඳව විග්‍රහ කළා. වටුකුරුල්ලෙකුට හොඳට ආරක්ෂාව තියෙනවා පින්නතුනේ. එයා අර පස්ස යට හදාගත්ත මේ වෙල්යායවල් ලයිනේ බෙන ඇතුලේ එයා හදාගත්ත කූඩු ඇතුලේ එයාට හොඳට ආරක්ෂාව තියෙනවා. එයාට ඒ ආරක්ෂාව වෙලා ඉන්න තියෙන තැනින් නිදහස් වෙලා මිනිහා පොඩි සංචාරයක් දාන්න යනවා. සංචාරයක් දාන්න යද්දී පියා බිද්දිම ඇවිල්ලා අල්ලගන්නවා. උකුසෙක් ඇවිල්ලා අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ මෙයා කෑ ගහනවා. ඇත්ත තමයි, මට දෙමව්පියෝ කිව්වා යන්න එපා, උඹට ආරක්ෂිත තැන ඉඳපන් කියලා. දැන් මේ උකුස අල්ලගත්තා. මේ මට බේරුණේ අම්මා තාත්තා කියන දේ අහන්න නැතුව හිටපු නිසා තමයි. මගේ තැන මම හිටියනම් මට මේ දේ වෙන්නේ නැහැ කියලා කෑ ගහනකොට උකුස ආයත ඇරියා. ඉතින් එයා ගිහින් ඉවර වෙලා එයාගේ බෙනේට වැදුනහම අර උකුස ඇවිල්ලා වේගෙන් අර පස් කණ්ඩිය වැදිලා මිය ගියා කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. ඕන් ඔය මානසිකත්වය විග්‍රහ කරන්න තමයි මේ කතාව ගෙනහැර දක්වලා තියෙන්නේ. අපි අපිට ධර්මයේ රැකවරණයක් තියෙන මනසක් අපි ලබාගෙන, නමුත් ඒක තුළ භාවිතා බහුලීකත වෙන්නේ නැතුව, වාසය කරන්නේ නැතුව, බාහිර බුද්ධිත් එක්ක, බාහිර ලෝකයත් එක්ක ගැටිලා කටයුතු කරන්න ගියාම ඒවා ස්පර්ශ කරන්න වෙනවා. රත්තරන් සවලකින් කුණු ඇද්දොත් කුණු ගඳක් එනවා. රත්තරන් සවල රත්තරන් ගුණයි කියලා හරියන්නේ නැහැ. තේරෙනනේ. එතකොට ඒක නිසා භික්ෂූන්ට ඒ කාලේ මතක් කරා, භික්ෂූන් තමන් අවබෝධ කරගත්ත ධර්මයේ තුල වාසය කරන්න. දවසට අසුරු සැනක් හරි ඉන්න කියලා ඉල්ලීම කරේ. තේරුණා නේද? ලොකු දෙයක් නේ අසුරු සැනක් හරි ඉන්න කියන එක. ඒකෙන් අදහස් කරේ අසුරු සැනක් ඉන්න කියන එක නෙමෙයි, පොඩ්ඩක් හරි හිටපියව් කියන එක නේ කිව්වේ. ඒකෙන් අදහස් කරේ දැන් රහතන් වහන්සේලාම උදේ කාලේ ඉඳලා තියෙනවා, දවල් කාලේ ඉඳලා තියෙනවා, ධර්මයේ මෙනෙහි කරගෙන සවස් කාලේ ඉඳලා තියෙනවා, ඒ දහම්සෝ වළඳගෙන ඉන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරන් තුරන් උන දස සංයෝජනයන්ගෙන් තුරන් උන එක එක සමාධීන් තියෙනවා. එක එක අයට මට්ටමට තියෙනවා සංයෝජන තුනක් දුරු කරගෙන හයක් දුරු කරගෙන හතක් දුරු කරගෙන අටක් නවයක් දහයක් දුරු කරගත්ත සමාධි තියෙනවා. ඒ දුරු කරගත්ත සමාධි ගුණයෙන් එයාට ඉන්න පුළුවන්. ඉතින් ධර්මයේ තුල ඉන්නකොට ওই ප්‍රශ්නේ නැහෙනේ. ඒක තමයි ඇත්ත. දැන් ගේ ඇතුලේ ඉඳි ප්‍රශ්නේ නැහැ, තෙමෙන්නේ නැහැ. එළියට බැස්සහම තෙමෙනවයි කියන එක අහන්න දෙයක් නැහෙනේ. නේද? ඉතින් තෙමීම අඩු වෙන්න නම් සිහියෙන් යුක්තව කුඩයකුත් අරගෙන යන්න ඕන. තේරෙනවනේ? එනිසා එළියට බැස්සන් තෙමෙනවා. එළියේ අපිට ගැරන්ටියක් දෙන්න බෑ ඔබට ලස්සන ඇඳුමක් ඇඳගෙන නිර්පද්‍රිතව යන්න පුළුවන් කියලා. වේගෙන් වාහනයක් ගියොත් වතුර වලක් ළඟින් නෑවිලා තමයි එන්න වෙන්නේ. තේරෙනවනේ? එතකොට අපිට ආරක්ෂාව නෑ එළියේ. හිතන්න නැති වෙලාවල් වල එහෙම වෙනවනේ. හොස් කාලා වාහනයක් ගියපු ගමන් නෑ වෙනු මිනිස්සයාව. ඒ වගේ තමයි. ධර්මයේ තුල වාසය කරද්දී තමයි ධර්මයේ රැකවරණය තියෙන්නේ. දැන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්මත් ඒක වෙලාවට ගෙවලා අප්ඩේට් කරගෙන ඉන්න ඕන. එතකොට තමයි ඒකේ රක්ෂණය තියෙන්නේ අපිට. නැත්තම් දෙන්නේ නැහැ. ඉතින් ධර්මයේත් එහෙමයි. ධර්මය කියන වටපිටාව එයා අවබෝධ කරගත්තට පස්සේ ඒක සැබෑ නිවහන කරගන්න කියනවා. පොත් එහෙමත් ලියවිලා තියෙනවා සැබෑ නිවහන කියලා. ඒකෙන් අදහස් කරන්න ඔය අචංචා ස්වාමීන් වහන්සේම මේ සැබෑ නිවහන තුල ඉන්න පුරුදු වෙන්න, සැබෑ නිවහන තුල වාසය කරන්න පුරුදු වෙන්න, සැබෑ නිවහන තුල අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. ඉතින් ඒ සැබෑ නිවහන සතර ඉරියව්වම කරන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒ අවබෝධ කරගත්ත ධර්මයේ තුල සැබෑ නිවහන තුල ජීවත් වෙන්න ධර්මය තවත් පුළුල් වෙනවා. ඊළඟට ලෝකයේ තියෙන ප්‍රශ්න අර ලෝකයට ගිහිල්ලා බලන්න යන්නේ නැතුව ඒකත් ධර්මානුකූලව බලන්න. ඊළඟට රස්සාව ධර්මානුකූලව සිද්ධ කරන්න, පැවැත්ම ධර්මානුකූලව සිද්ධ කරන්න, ලෙඩෙක් වුණත් ඒක දිහා ධර්මානුකූලව සිද්ධ කරන්න. තේරුණා නේද? දැන් අපේ වයසක උපාසක අම්මගෙන හිටියා. ඒ අම්ම දැන් නැති වෙන්න හදන්නේ. මැරෙන්න හදන්නේ. මම හොස්පිටල් එකට ගිහිල්ලා බලනවා. මාත් බැලුවා මේ අම්ම දිහා. මම එක සැරයක් කිව්වා අම්ම ඉතින් තව කාලයක් ඉන්න බෑ හාමුදුරුවනේ බෑ කිව්වා. තේරෙනවද? හාම කිව්වා. දැන් ඇති. දොස්තර මාස 6යි මට ඉන්න පුළුවන් කියලා කිව්වේ කලින්. මං අවුරුදු 10ක් හිටිය දොස්තර කිව්වට වඩා. පින් දහම් කරගෙන දොස්තර කිව්වට වඩා මේ අවුරුදු 10ක් හිට එයාට ලිවර් එකේ ප්‍රශ්නයක් ලේවමන යන එකක් ඇවිල්ලා මාස 6ක් මට කියලා තිබ්බේ මම පින් දහම් කරගෙනම ලෙඩේ සුව කරගෙනම අදිස්ථාන සීලියුම ඊට වඩා අවුරුදු 10ක් හිටියා. දැන් දොස්තර කිව්වා අපි දුන්නටත් වඩා සෑහෙන කල් ඉඳලා තියෙනවා අම්මා කියලා. දැන් නම් හොඳටම ඔස්සන්නේ දැන් යන්න බෑ. දැන් ඉන්න බෑ කිව්වා. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ අපිට? අපි ඒක දිහා ධර්මානුකූලව බල්ලා කියනවා. එහෙනම් අම්මා යන්න. එයාටත් ඉන්න බෑ කියනවා නම් යන්නත් ඕන කියලා කියනවා නම් එයා සතුටෙන් නම් දැන් යන්නේ. මොකද මේ ශරීරයේ ඉන්නවට වැඩිය එයාට සපයි යන එක. එයා යන එක සන්තෝෂයෙන් යන්නේ. අපි මේ මිනිස්සු මරණයට බය බය හිටියට යම් කිසි දවසක් එනවා මරණය සපයි කියන දවසක්. තේරෙනා නේද? කාටත් එනවා. අපිට මට හාමුදුරු කෙනෙකුත් එහෙම හම්බුණා. අනේ ආයුෂ්මතුනි මම කැමති මේ දැන් යන්න තියෙනවා නම් කැමතියි කියේ. මේ අපි බොහොම ආදරෙන් කැමැත්තෙන් ජීවත් වෙන්න ආසාවෙන් හිටියට එක කාලයක් එනෝ මේ දැන් යන්න කැමතියි කියන තත්ත්වෙට පේනවා. ඒකට හේතුව මාංශයට වාඩි වෙන්න බෑ, නැගිටින්න බෑ, වැඩ කරගන්න බෑ. හරි අසීරුවෙන් කාලයක්ම ජීවිතේ ගත කරලා මේ වේදනා ලබලා. ඉතින් ඒක නිසා ඉතින් ඒ වගේ අවස්ථාවකදී මොකද්ද අපි බලන්නේ? ධර්මානුකූලව බලන්නේ. ධර්මානුකූලව බලන්නේ ඒක දිහා. ඒක තමන්ට වුණත්, ඒක තමන්ගේ අම්මා තාත්තට වුණත්, ඥාතියාට වුණත් ඒක දිහා ධර්මානුකූලව බලනව ඇරෙන වෙන දෙයක් නැහැ. තරහතන් වහන්සේලා පිරිනුවම් පාන්නේ සිය කැමැත්තෙන්, සිය සතුටෙන්මයි. පාන සංඥාවට සමවැදිලා Nirodhen ivat vela yanawa. නමුත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ශරීරය අබල දුබල වෙනතුරු පිරිනුවම් පාන්න එපා කියලා. තේනා නේද? තමන්ගේ ශාසනික ධර්ම ඉෂ්ට කරන්න ලෝකෙ වැඩ ඉන්න ශරීරය අබල දුබ ශක්ති සම්පන්නව තියෙද්දි හැකියාව තියෙද්දි පිරිනුවම් පාන්න එපා කිව්වා. බුරුම රටේ අර පිරිනුවම් පාන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මේ දර්ශනයක් තිබ්බා නේද? ඒකටත් අපේ හාමුදුරු කෙනෙක් දම්මල කොහොම හරි කිව්වා ඒක පිරිනුවම් පෑමක් නෙමෙයි කියලා නේ. එහෙව් කුහක જાතියක් මේක. ඒ කියන්නේ උන්වහන්සේට දැන් කීර්තියක් හම්බ වෙන්නෙත් නැහැ. ප්‍රතිලාභයක් හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ඇත්තම රහතන් වහන්සේ කෙනෙක් හරි රහත් කියලා කිව්වොත් ඉන්න හම්බ වේද? ඉන්න හම්බ වෙන්නේ නැහැ. මේ කුහක මිනිස්සුන්ගෙන් රහත්කම නැතිම කරනවා. ඉතින් ඒ නිසා මේ පින්නතුනේ ලේසි නෑ. උන්වහන්සේ කොහොම හරි කිව්ව එක පිරිනුවම් පෑමක් නෙමෙයි කියලා. උන්වහන්සේ ලස්සනට වැඩ ඉඳලා ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේලා ඉදිරියේ සියලු දෙනාම වැඩ ඉඳලා එහෙම මේ බුරුම රටේ ඕන තරම් තියෙනවා තැන් වෙච්චේ වර තනකර පිළිම තියෙනවා. මෙහෙම වාඩි වෙච්ච ඉරියව්වෙන් පිරිනුවම් බාලා ඒ පිළිම තාමත් තියෙන ඒ විදියට සංරක්ෂණය කළා. පල්ලංකේන්ම පිරිනුවම් පාලා එර්මිනිය ගොතාගෙන ඒකට හේතුව පින්නතුනි පහන සංඥාව පුරුදු කරනවා. පහන සංඥාවෙන් සමවැදුනට පස්සේ හිමී සැරේ පින්නතුනි අර රහතන් වහන්සේ කෙනෙක් වෙනත් උත්තාන කර්මයකින් ජීවත් වෙන්නේ. උන්වහන්සේට යම්කිසි නැගී සිටීමේ අදහසක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවන්ටත් ඒකයි. මාරය ඇවිල්ලා ආරාධනා කරා දැන් පිරිනුවම් පාමු වැඩේ කරගත්තා. බුදුහාමුදුරු කිව්ව එහෙම කරන්න බෑ. ලෞතරා බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්. ඒ නිසා මම ශ්‍රාවකයෝ බිහි කළා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝත් බිහි කළා, මේ ශාසනය පවතිනවා දැකලා මිස පිරිනුවම් පාන්නේ නැහැ කිව්වා. ඉතින් බුදුහාමුදුරන්ටත් 80 අයස් පිරෙනකොටත් ශරීරය අබල දුබල වෙලා ලෙඩ තත්ත්වයන් වෙලා මොකද හේතුව ශරීරය පිළිබඳව නොතකා වෙහෙස වුණා බුදු කෙනෙක්. ශරීරය පිළිබඳව නොතකා වෙහෙස වුණා. ඉතින් ඒකත් හේතු කරගෙන ඒ වගේම ආරාධනාවකුත් තිබුණේ මෙච්චර ශ්‍රාවකෝ බිහි කරලා මෙච්චර විහෙර විහාර ගොඩනගලා මෙච්චර රජවරු ගින් අප උපකාර තෙවරු බුදුරජාණන් වහන්සේට අවසානයේ අර මඩ වෙච්ච වතුර තියෙන තැනකින් වතුර ටිකක් ඇලකින් ගෙනල්ලා පානය කරලා නේද? අර උපවර්තන ශාල උද්‍යානයේ ගිහිල්ලා පොදු ස්ථානයක ගල් තලාවක පිරිනුවම් පාන සූදානම් කරගන්න සිද්ධ වුණා. ඒක තමයි ස්වභාව ධර්මයේ, ඒක තමයි తত্ত্বය. ඒක තමයි ලෝක తত্ত্বය, ඒක භෞතික తত্ত্বය දිහා බලද්දී. ඒසා අමුතු වැඩ පුළුවන් කෙනෙක් නෙමෙයි අරියතුන් වහන්සේ නමක් කියලා කියන්නේ. මේ තමන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගත්ත. බාහිර ලෝකේ මොනවා තිබ්බත් ආධ්‍යාත්මය සුවපත් කරගත්ත. ඒ සුවපත් කර ගැනීම තුල අර කරුණාව කියන ලෙඩේ හැදිලා මිනිස්සු සුවපත් කරන්න ගිහිල්ලා ඉතින් අනන්ත බැනුම් අහනවා, දොස් අහනවා, නිඳා අහනවා, අපහාස අහනවා. දැන් කාලේ ඉන්න බෞද්ධයෝ නම් මං හිතන විදිහට බුදුහාමුදුරන්ට දන් දෙන එකක් නැහැ. මොකද හේතුව? අර සුද්ධෝදනගේ තියෙන අච්චර ධනෙ අපේ ගෙදර බත් කුට්ටියෙන් දම්මන එක කන්න ඉන්නේ මොකද? ගිහිල්ලා එහෙන් කනෝකෝ කියලා ෂුවර් එකට කියනවා. ඊළඟට ආරාමයක් හදලා දෙන්න කල්පනා කරාම කල්පනා කරනවා අර සුද්ධෝදන රජුරු මිනිසුන්ටත් ගෙවල් හදලා දෙන්නේ කියලා හදාගන්න ඕක තාත්තට කියලා. අද කාලේ මිනිස්සු නම් එහෙම කියනවා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරු එනවා. අර සාරි බැමිණියට මහා ධනස්කන්ධයක් තියෙනවා කියලා ඉල්ලගන්න ඕක, මේ ඉඩමක් ගන්න ඕක අක්කර පහක්. මේ දැන් කාලේ ඉන්න බෞද්ධයෝ නම් ඒක තමයි කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ආවම මොකටද මේ අපෙන් දන් ගන්නෙ? අර ඉන්නේ මේ මුගලන් අය බැමිණිගේ ඈ මොග්ගලි පුත්තිස්ස ඉතේ ඒගොල්ලන්ගේ මව්පියන්ට තියෙන්නේ ඔය අනන්ත ධනස්කන්ධයක් කියලා හදෝ ගන්නවකෝ කියයි. පින්නතුනි නැති බැරිකම් අඩුපාඩුකම් හොයලා දෙන්නේ යාචකයන්ට හිඟන්නන්ට. එනිසා බුදුවරුන්ට දෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට දෙන්නේ නැති බැරිකමක් නිසා නෙවෙයි අගහිඟකමක් නිසා නෙමෙයි. ඉතින් මෙතෙන්ට මේ එන අයගේ ගෙවල් මේ පන්සලට වඩා පොඩි. ඉතින් හැමෝටම හිතන්න පුළුවන් අපේ ගෙට වඩා ලොකුයි නෙමෙයි පන්සල අපි මොකටද දෙන්නේ. ධර්මශාලාවක් ඉතින් කොහොමවත් ලොකුයිනි ගෙවල් වලට වඩා. ඉතින් ඒ නිසා මේ නැති බැරිකම් දෙනවා වලට දෙනවා කියන්නේ ඒ අනුග්‍රහ බුද්ධියෙන් ඒ දෙන ඒවා. ශාසන ධර්මයකට දෙන්නේ පූජා බුද්ධියකින්. ඒකෙන් ලැබෙන්නේ අනිත් එක බුදු කෙනෙක් පිණ්ඩපාතේ වැඩි ලෝක සත්වයාට සූපිනිස නිසා උන්වහන්සේට බඩගින්නට වළඳන්න නෙමෙයි. හාමුදුරුවරු දානෙට වඩින්න බඩගින්නට වළඳන්නම නෙමෙයි. ඒ මනුස්සයාට ආශිර්වාද කරන්න, ඒ මනුස්සයා සුවපත් කරන්න, ඒ මනුස්සයාගේ වියෝ දුක තුනී කරන්න. හත් දවසේ දානෙට, තුන් මාසේ දානෙට වඩින්නේ වියෝ දුක නැති කරන්න. එහෙම නැතුව දානෙ වැළඳන්න නෙමෙයි. ඉතින් ලෝකයා ඔන්න ඔය දේවල් වටහා ගන්න ඕන. ලෝකයාට ඕව දේවල් තේරෙන්න ඕන. ඒ නිසා හාමුදුරන්ගේ නැතිබරිකම් හොයලා දෙනවා නම් ඉතින් ඒ මනුස්සයාගේ ඒක දුර්වලකමක්. ඇතිබරි හාමුදුරුව හොයමින් දෙන එහෙමත් දෙන කට්ටිය ඉන්නවනේ. කමක් නැහැ, එහෙමත් පූජ කරන එක හොඳයි තමන්ගේ කැමැත්ත අනුව. සැලීම කියන එක ආවට ඒක අපි ගන්නෙ කොහොමද කියලා බලන්න. ඒක අපිට පෙරලා ගන්නත් පුළුවන්. දැන් අපිට තේ එක කවලම් කරලා මණ්ඩිත් එක්කම කෝප්පෙට දාගන්නත් පුළුවන්. ඕනනම් ගොට්ටක් කරහ පෙරල ගන්නත් පුළුවන්. පෙරල ගත්තාම අර කෑලි බෑලි නැතුව අපිට ලස්සන තේ එකක් හම් වෙනවා. ඒ වගේ අපිට ප්‍රශ්න කියන එක තියෙන්න පුළුවන්. අපි හැබැයි බොන කෝප්පෙට තනිකර හොස් කාලා එහෙම දාගන්නවද මනසට? එහෙම නැත්නම් මේක ගොට්ටක් කරලා ලස්සන පෙරලා ක්ලීන් එකට මේක ගත්තොත් ලස්සනට රසට බොන්න පුළුවන්. නැත්නම් තේකොළ කෑලිත් ඇපිලා ඒක රස නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක පෙරලා ගන්න තමන් ධර්මානුකූලව බලන්න ඒක දක්ෂ වෙන්න ඕන. තේරෙනානේ? ධර්මයේ කෝණයෙන් ඒක දිහා බලන්න. අර වෙන කෝණයකින් ඒක දිහා බලන්න යන්න නැතුව තේරෙනා නේද? ඒ ප්‍රශ්නේ දිහා ධර්මයේ කෝණයෙන් බලන්න. ඊළඟට ඉතින් ඒ බැඳීම් වල තිබුණු ස්වභාවයට අනුව දැන් ඉතින් අනිත් එක ඔබතුමිය රහත් වෙලා නැහනේ. දහත් දෙජන දෙකට කොහොමද දැනෙනව තමයි ඈ මාර්ගයේ හිටියයි කියලා සක්කාය දිට්ඨික ස්වභාවය අඩු උනායි කියලා එයාට ඒක දැනෙනව තමයි. ඒ දැනෙන ප්‍රමාණයටමත් එයා තේරුම් ගන්න මේ දැනෙන ප්‍රමාණය තුළ මගේ මමත්වය කොච්චර තියෙනවද කියලා තේරුම් ගන්න. තේරුණා නේද? සංවේග උපදිනෝ මේක ධර්ම සංවේගයක්ද එහෙම නැත්නම් මේක මමත්වයේ පෘථජන සංවේගයක්ද හඳුනා ගන්න එක තමන්ටම හඳුනා ගන්න පුළුවන්. සංවේග උපදිනව පින්නතේ මහරහතන් වහන්සේලාට පව සංවේග උපදිනව. එහෙම සංවේග නූපදින සංවේදී නැති පුජ්‍යලයක් නිර්මාණය කරන්නේ නැහැ බුදුහාමුදුරු කෙනෙක්. තේරුණා නේද? මහා ප්‍රජාපති ගෞතමියගේ දේහ පිටුපස ගමන් කරනවා බුදු කෙනෙක්. ඒක වියුත්තක්. බුදු කෙනෙක් වෙන්නත් මෙතුමි හදන්න එපැයි අපිව නේද? හදලා වඩලා ගොඩනගපු නිසා, උතුම් කරුණුකාරණා කියලා දුන්නු නිසානේ බුදු කෙනෙක් හරි නිර්මාණය වෙන්නේ. එතකොට බුද්ධත්වය කියලා කියන්නේ මාන්නයකුත් නෙමෙයි කියලා එතනින් වැටහෙනවනේ. අපි කාගෙවත් පස්සේ යන්නේ නැහැ කියලා එහෙම යන්නේ නැහැ. ගරු කළ යුත්තාට ගරු කරනවා. තමන්ට වඩා ඉහළ ගුණයකින් ආවනානම් ඒකට වන්දනා කරනවා, ගරු කරනවා. සංවේදී සංවේදී ඒ සංවේදීක ඇතුලේ තියෙන ස්වභාවය තමන් හඳුන ගන්න. දැන් වතුර එකක් අරගත්තහම වීදුරුවට දාලා තමන්ට හඳුන ගන්න පුළුවන්නේ මේක පිරිසිදු වතුර එකක්ද, මේක අපහැදිලි වතුර එකක්ද, මේක රොඩු තියනවද, මේක ක්ලීන්ද නේද, මේක ලුණු මිශ්‍ර වතුරක්ද, මේ බීමට සුදුසු එකක්ද කියලා බීමින් දැක්මින් පොඩක් හොයාගන්න පුළුවන් නේද? ආන්න ඒ වගේ තමන් ගණනය කරන්න තමන්ගේ මේ මනස ඇතුලේ තමන්ගේක තමන්ගේ වීදුරුවට දාගත්ත විදිය බලන්න. බලලා ඉවරලා ඒක දෝෂයක් තියෙනවා නම් ඒක හදා ගන්න එක තමන්ගේ වැඩ. තමන්ගේම වැඩ. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවයිනුත් සමහර අයගේ හිත රිදිලා තියෙනවා. සමහර අයගේ හිත වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සමහර අය වැරදි විදිහට අවබෝධ කරගන්නවා. සමහර වෙලාවට රටවල් අතර ගැටුම් පවා හටගන්න වෙලා තියෙනවා. ලිජ්ජවී රජුරුවන්ගේ රාජ්‍ය බිඳ වැටෙන්න බුදුහාමුදුරන්ගේ වචනයක් හේතු වුණා කියලා තියෙනවා. ඇයි කිව්වනේ බුදුහාමුදුරු ලිජ්ජවී රජුරු සමගියෙන් ඉන්නකම් ඒ රාජ්‍ය බිම වැටෙන්නේ නැහැ, ඒක ශක්තිමත් රාජ්‍යයක් කියලා. මොමේ යක්කු ගත්ත ඔළුවට මේක අරගෙන බිඳ වැට්ටුවා. තේරුණානේ? බිඳ වැට්ටල ඒ රජේ නැති කරා. එතකොට කිව්වා පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ අල්ලගෙන තමයි මෙහෙම උනේ කියලා. ඉතින් ඒ වගේ යම් යම් දේවල් වලින් දේවල් සිද්ධ වෙනවා. නමුත් බුදුහාමුදුරුන්ගේ සහ අපේවත් ඒකේ නරක අරමුණක් තිබ්බේ නැත්තම් කරන්න දෙයක් නැහැ. මම අර මේ කුකුල්ලෝ හරේ මෙහෙ වගා කරලා ඒ කුකුල්ලෝ වද හිංසනයට ලක් කළා මරණ විදිහේ CD එකක් අපේ ගම්පැත්තේ ගිහින් දුන්නා මිනිස්සුන්ට ඒවයින් වලකින්න. ඒ වුණාට අපේ ඥාති කෙනෙක් මේක බලලා කුකුල්ලෝ කපන මැෂින් එක මේ වගේ එකක් නේද කියලා මිනිහා මැෂින් එකක් ඕඩර් කළා. මං දුන්නේ වෙන අදහසක. මොකද යකා කරගෙන මැෂින් එකක් ගෙනල්ලා. ඒ කුකුල ඔටෝමැටික් සුද්ධ වෙලා කැපිලා එනවා. කොහමද වැඩේ? අපි හොදක් කරන්න දෙන එක අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. ඔව්. ඔව් තමන් එතකොට ආයතක සංවරයේ පිහිටන්න ඕන. ආයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ කියලා ඉවරලා පිටන්න ඕන. නැහැ ඉතින් බුදුහාමුදුරුන්ටත් ඒ වගේ වචන වලින් එහෙම දේවල් සිද්ධ වුණා නම් අපේ වචන වලිනුත් යම් යම් දේවල් මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. තමන්ම සිවුර පටිය කරට දාලා මාන කරන එක ගල් පෙරලනවා නන. බුදුහාමුදුරන්ට මේ හිතේවි යකෝ මගේ වැරද්දක් වුණාද කියලානේ. නේ තේරෙනා නේද? ආයි ඉතින් අපේ ගෝලෙක් අපිට ගල් පෙරලන එක අහන්න දෙයක් නැහැ නේ. අපේ බණ අහලා ගිහිල්ලා ඒක අහන්න දෙයක් නැහැ. එතකොට ධර්මයේ සසදා තේරුම් කරගන්න මේක තමයි මේ සක්වලේ හැටි. මේ සක්වලේ හැටි මේක තමයි. මෙතනම බණ අහලා මෙතනම ගිලම්පස ටික වළඳලා ඔය ඇත්තන්ගේම කාර් එකට නැගලා මෙතෙන්ටම බැන බැන යන අය හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ඒක තමයි හැටි පින්වත් මේ. ඒ මේ ලෝකේ හැටි. දුෂ්ට මිනිස්සුන්ගේ හැටි. උතුම් මිනිස්සු ඉන්න වතුර එකක් බීපු තැනට හරි ගරු කරනවා. ඒකට ආචාර කරනවා. තව පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සෙවන දුන්නු ගසෙත් අතු කඩලා හෙලලා යනවා. අර බුද්ධ කාලයේදී පෙන්නන්නේ අර මග පෙන්නෝ දේවදත්තට මග පෙන්නලා දල දෙක අවසානේ කපාගත්තේ ඇතෙක් මග පෙන්නලා. ජාතක කතාවක තියෙන්නේ කැලේ අතරමං වෙන එක කාලෙක දේවදත්ත එක ආත්මයක. ඉතින් කැලේ හිටපු අතෙක් මේ දේවදත්තව කරේ තියාගෙන මේ 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 වැටිලා හිටපු මේ දේවදත්තව කරේ තියාගෙන කන්න බොන්න පළතුරු කඩලා දීලා කර උඩ තියාගෙන නගරයක්කටම අරගෙන ආවා. කැලේ ඉඳලා අතරමං වෙච්ච එකේන ගෙනල්ලා දැම්මට පස්සේ මුගේ දැන් ගත්තයි වෙලා පළතුරුත් කාලා අලියගේ පිටෙත් ආවා. දල දෙකේ සරාන් සලාන් ගාලා සද්දය ඇහෙනවා. ගජමුතු ඒ කාලෙත් වටිනවා. දේවදත්ත කල්පනා කළා නටවමට කිරල්ල දාපු එකේ දල දෙකක් ගත්තනම් හරි කියලා. ඇතාමරලා දල දෙක ගත්තා. ඒ බෝධිසත්වයාණන් වහන්සේ ඒ කාලේ. තේරුණා නේද? එතකොට කවුද කරේ? දේවදත්ත. ඉතින් ඒ වගේම ක්‍රියාවලියක් මේ භවයේදී දේවදත්ත කරේ. කැලේ අතරමං වෙලා හිටපු මග පෙන්නවා එන්න බුදුහාමුදුරංගම දල කැපුවා. බුදුරජාණන් වහන්සේගෙම දල කැපුවා. ඉතින් ඒකට විපාක මේ වෙනකොටත් ඉතින් විඳිනවා සනීපෙන් එයා. එයා තමයි අපායේ ඉන්න ආත්මවලින් විශාලම ආත්මය. අනිත් අයගේ පොඩි පොඩි ආත්ම තියෙන්නේ. ඒ කියන්නේ ආත්මයේ ශරීරය ගත්තොත් පොඩි ශරීර තියෙන්නේ. මේ කියන්නේ ලෝකෙ මොන තරම් පව් කරලා ගියත් ඒගොල්ලන්ගේ එක එක ප්‍රමාණවලට ආත්ම ශරීරය විශාලයි. ඒ වුණාට විශාලම ශරීරය තියෙන දේවදත්තටලු. කකුල් දෙක යටපතුලේ වැදිලා අපායේ උඩපතුලේ ඔළුව වැදිලා තියෙන්නේ. ඊට පස්සේ ශරීරයේ අත් දෙක වදිනවා දෙපැත්තේ. මේ මහා පෘථුවේ මහා ගිනි තලයේ තියෙන ප්‍රදේශයේ ලෝදිය සීමාවේ ඒ සූක්ෂම ආත්මයක්. එහෙම මේ ශරීරයක් නෙමෙයි. ඔක මේ අවිද්‍යා සහගත දේවල් නෙමෙයි. ඕක ගැන බොහොම තර්ක සංවාද වෙලා තියෙනවා මේ මිලින්ද ප්‍රශ්නවල. එහෙම එතකොට මිනිඳු රජුරු ආනෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් එහෙමනම් ඒකට පිච්චිලා මැරිලා ඉවර වෙන්නේ නැත්තේ මොකද කියලා ආනෝ. උන්වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. ඔබ මස් එහෙම කෑවහම දිරවල යනව නේද කියලා ආනෝ. ඔව් ස්වාමීන්. ඇට කෑවත්? ඔව් ස්වාමීන්. ඇට කෑවත් දිරවල යනවා. ඉතින් ඇට තරම්වත් ශක්තිමත් නැති බඩ දිරවල යන්නේ නැත්තේ මොකද කියලා ආනෝ. ස්වාමීන් ඒක ධර්මතාවයක් කියනවා. ආන්න ඒ වගේ කියන අපායෙත් ඈ තේරෙන්නේ නේද? ඒක ධර්මතාවයක්, ඒක ස්වභාවයක්. දැන් අපි මස් කෑල්ලක් කන්නේ ඉතින් මස් වගේම තමයි බඩල්. නමුත් ඒක සිස්ටම් එකක් හැදිලා තියෙනවා. ඒක දිරවන්නේ නැතුව අනිත් ඒවා දිරවල යන්න. ඉතින් ඒ වගේ මේ ඒ අපාය තුළම ඒ ආත්මය එහෙම මිය යන්නේ නැහැ. එයාගේ කර්මය නැති වෙනකම්ම. වද වේදනා විඳිනවා කියනවා. අපාය දුක් උපමා කරලා තියෙනවනේ. වෙන තුන අහලා තියෙනවනේ නේ. තවුලකින් උල් කරපු උලකින් රත් කරලා ඇඟ සිදුරු කරනවලු සිය වතාවක්. ඊට පහුවෙන්දත් බලනවා මිනිහා මැරිලා නැහැ. ආයි සිදුරු කරනවා සිය වතාවක්. ඊට පහුවෙන්දත් මැරිලා නැහැ. ආයි සිදුරු කරනවා සිය වතාවක්. කොහොම වේදනාවක්ද කියලා අහනවා. අනේ ස්වාමීනි ඒක වචන වලට ගොඩ කරන්න බෑ කියනවා ඒ වේදනාව. ගල් කැටයක් අරන් පෙන්නලා කියනවා. ඒ මිනිස්සයා විදි වේදනාව මෙන්න මේ ගල් කැටේ වගේ. අපාය වේදනාව මානෙනි අර හිමාල පර්වතය වගේ. හිතන්නකෝ. තේරෙන්නේ දැන් JVP කාලේ වගේ ටිකක් වද දීලා තියෙන ස්වභාවයෙන් මේ ටිකක් වෙන්න එච්චරම නැති වුණත් ඒ හා සමාන වෙන්න ටික ටික වද දීපුවා. ඒවා අපි අහලා දිනවා. අපි ওই ගම්පලාත එහෙම තිබුණා. ඉතින් ඒ වද වේදනාවන් වල මේ සීමාවන් යන ඒ වගේ දස දහස් ගුණ එක මහා බරපතලයි අපාය වේදනා ටික. ඒ කියන්නේ සත්‍ය පරදා ගිහිල්ලා, යුක්තිය පරදවා ගිහිල්ලා තමන්ගේ තණ්හාව, ආශාව, මානය, උද්දච්චකම, ලෝභකම මුල් කරගෙන වැඩ කිරීම. ලෝභ, ද්වේෂ, මෝහ නැත්තම් එයා සාධාරණත්වයට ඉඩ දෙනවනේ. යුක්ති සහගත භාවයට ඉඩ දෙනවා. අර යුක්තියට සහ සාධාරණත්වයට ඉඩ දෙන්නේ නැහැ, දකින්නේ නැහැ. තුවාලේ හරහා කන මේ කපුටෝ වාගේ මේ ඒ අපාය සිත් ඇති මිනිස්සු ඒ පව් කර ගන්නවා. ඒ නිසා පින්නතුනි අපි ඒ පිළිබඳව හොඳට තේරුම් අරගෙන මේ පින්නතුන් දැන් පින් කරන පිරිසක් පමණක් නෙමෙයි, පිනෙන් එහාට ගිහිල්ලා පිනත් අවබෝධ කරගෙන පින්පව් නැසලා එතනොත් එහාට 31 තලයෙන් එහාට යන්න මනස සැහැල්ලු කරන පිරිසක්. එතකොට 31 තලයෙන් එහාට යන්න මානස සැහැල්ලු කරන කෙනෙකුට මේ 31 තලයේ හොඳ ඌමනා ඕන සුගතියක උපදින්න පුළුවන් ධනය තියෙන කෙනෙක් එයා. තේරෙනවනේ? තේරෙනවනේ? ඒක නිසා මේ ඒගොල්ලෝ ඉහළ ධන සම්පතක් ආධ්‍යාත්මික බල සම්පතක් තියෙන පිරිසක්. අපි දන්නවා අපිට ධනෙ තියෙන විදියට තමයි අපිට වාහනයක් ගන්න පුළුවන්. වාහනේ මොඩල් එක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ තියෙන මේ රේන්ජ් එක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ ධනෙ තියෙන ප්‍රමාණයට මිනිස්සෙකුට. මේ බොඩි එකත් වාහනයක් තමයි. මේ බොඩි එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ මානසික ධනෙ, මානසික ධනෙ තියෙන තරමට. සන්තුට්ටි පරම ධනෙ තියෙන තරමට තමයි එයාට සසර මේ වගේ වාහනයක් තෝරගන්න තියෙන්නේ. වඳුරු වාහනයක් තෝරගනේද, රිලා වාහනයක් තෝරගනේද, දිව්‍ය වාහනයක් තෝරගනේද, මනුස්ස වාහනයක් තෝරගනේද, අපායේ නිර්ආත්මයක වාහනයක් තෝරගනේද කියන එක තීරණය වෙන්නේ යාගේ වේදනාවේ ස්වභාවය අනුව. ඔබේ ආධ්‍යාත්මික වේදනා සුන්දර නම් ඔබ සුන්දර තැනක උපදිනවා. අසුන්දර නම් අසුන්දර තැනක උපදින. ඔබටම හොයාගන්න පුළුවන් ඔබේ ආධ්‍යාත්මික වේදනා සුන්දරද අසුන්දරද කියලා. එනිසා සුන්දර වේදනාවල් තියාගන්න, ලස්සන සිතුවිලි තියාගන්න, සුන්දර අදහස්, සැහැල්ලු අදහස් තියාගන්න. අපි කියන්නේ කාගවත් මේ අසුන්දර සිතුවිලි පහළ නොවෙච්ච කෙනෙක් ඉන්නවයි කියලා. කාටත් එනවා. තේරෙනානේ? කාටත් එනවා අසුන්දර අදහස්. ඒ වුණාට ඒ අසුන්දර අදහස් සිතවිල්ලෙන්ම එනකොට සිතවිල්ලෙන්ම මකලා ඒක දුරීභූත කරලා දාන්න ඕන, නැති කරලා දාන්න ඕන. ඒක ක්‍රියාවට, ඒක වචනයට ඉදිරියට ගෙන යන්න හොඳ නැහැ. ඒ ඉරිසියාවක් හරි පහළ වුණු ටක් ගහලා මේක අකුසලයක් කියලා ටක් ගහලා ඒවලෙම මකන්න ඕන, දුරු කරන්න ඕන. මොකද්ද ඒකේ සාධාරණත්වය, මොකද්ද ඒකේ යුක්තිය, මොකද්ද ඒකේ දහම කියලා තේරුම් කරගන්න ඕන. ඒක උඩට ගන්න හොඳ නෑ. වෙනතුනේ ලෝභයක් ඇති වුණත් එහෙමයි. ඒ නිසා වෙන්නේ මේ වගේ දුරු කරගෙන තමන් හැඩගස්ස ගන්න ඕන. තමන්ගේ මනස සොඳුරු තැනක් බවට පත් කරගන්න ඕන, ලස්සන තැනක් බවට පත් කරගන්න මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන කියන කාරණේ අපි මතක් කරනවා. ඉතින් හැමතිස්සෙම සචිත්ත පරියෝ දපණං, හිත දමණය කරමින්, හිත හදමින් ඔබට ඉන්න පුළුවන් සතරේ යවෙම. ඒ වගේම සිත පවෙන් කුසලයට ගන්න පුළුවන්, කුසලයෙන් සිත දමණයට ගන්න පුළුවන්. සිත දමණය කරගත්ත කෙනා ඊතම් බුද්ධානුශාසනා. මේක තමයි බුදුහාමුදුරගේ ශාසනය. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුශාසනං. තමන්ට ලස්සන හිතක් හදාගන්න, ලස්සන දර්ශනයක් හදාගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මං හිතන කාලය ගිහිල්ලා තියෙන්නේ නේ. හා ඔව් ඒක තමයි. කාලේ දැනෙන්නේ නැතුව ගියා. ඔව් ඉතින් හැමදෙනාටම සද්ධර්මයේ ආශිර්වාදයෙන් සත්‍ය අවබෝධය ආදාදම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. අද දින ධර්මදේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ රමණී සිල්වා පින්වත් මහත්මිය සහ ජයේන්ද්‍ර සිල්වා පින්වත් මහත්මයාතුළු පවුලේ පින්නතුන්. අරමුණු බවට පත්වන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම සද්ධර්ම අවබෝධය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම අපහට උතුම් නිවන් මඟ පෙන්වා දෙන කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සපවර්ධනයත්,
තවතවත් ධර්මය ලෝව පුරා ප්‍රචලිත කරන්නට ශක්තිය ධෛර්යයත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්. ඒ වගේම අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ලබන්නටත් සද්ධර්ම අවබෝධය ලබන්නටත් මේ ධර්මානිසංස බලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දායකත්වය දක්වන රමණී සිල්වා පින්වත් මහත්මියටත් ජයේන්ද්‍ර සිල්වා පින්වත් මහත්මයාටත් පවුලේ හැම දෙනාටමත් ඒ වගේම ස්වර්ණා පෙරේරා මහත්මියටත් ඒ වගේම අශෝක පෙරේරා ඒ මහත්මයා ඇතුළු ඒ ඥාති පින්නතුන්ටත් හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයේ පිණිසත් නිවන් පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.
හේම දෙනාගේම බවගමන සෝපත් වේවා, සැපේතපත් වේවා, සසර දුකෙන් අප මෙදේවා නමින් සංසීමාව ප්‍රාර්ථනා කරමු. ස්තකාමී දෙවියෝ පින්නම මොහොතන් දෙනවා මේ ආයතනත් වෙන ජීවිතත් ඔක හැම දෙනාගේම ජීවිතත් පිතුතුන්ගේ නිවාස ගිරාල් වල ඒවා විඳියාම ආකාශ සත්‍රාජ්ජ මුත්තා දේවානාගාමිනී විකාපන්නං තමරු මොදිපා ශිරංගත් සම්පෝධි සාසනං සම්බුද්ධේ සං ශිරංගත් ආයුතුම් සදාති.